Honorable Dr. Nalinda Jayadishi.
Garu, Niyojakaraka Sabha Sabhavathumani. Devana Loka Yuddhayen passe Britanniyata siddha vechcha dadi aarthika haaniyat. Ewagema Soviet Desha Pramukha Samajwadi Kandavure Nagimath visin Loka Deshapalane yam wenaskamak kala. E anuwa Britanniya yatath vitha bawata patwa thiyunu boho ratawalata yam kisi aakara nidahasak dennata e yatath vitha swamiyanta siddha una. E anuwa thamai meeta avurudu 70kata kalin Sri Lankawatath purna washayen nounath yam kisi aakarika naamika nidahasak labuni. E gatha vechcha avurudu 70 tula me ayawalekanayata kalin me parliamentuwata vivida mudal yamathiwaru ayawalekana 70k idiripat kala thiyena. ඒ අවුරුදු 70 තුල අපේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුදල් ඇමතිවරු එක්සත් ජාතික පක්ෂ මුදල් ඇමතිවරු ලංකා සම සමාජ පක්ෂ මුදල් ඇමතිවරු එක් ඇතුළුව මුදල් ඇමතිවරු 20ක් අයවැය ලේකම් ඉදිරිපත් කළා තිබෙනවා. ඒතර මේ අවුරුදු 70 පිළිබඳව අපි දල දේශපාලන නිරීක්ෂණයක් කළොත් ඒ යටින් දිවෙන සමාජ දේශපාලන ආර්ථික ක්‍රම එකක් වුණාට ඒ අවුරුදු 70 ප්‍රධාන වශයෙන් අපට ස්වરૂපය අනුව කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒ තමයි 1947 ඉඳන් 77 දක්වා ක්‍රියාත්මක වෙච්ච සමාජ දේශපාලන ආර්ථික ස්වરૂපයත් 77 සිට මේ දක්වා අවුරුදු 40ක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච ස්වરૂපයත් කියලා. ගත වෙච්ච පළමු අවුරුදු 30 අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩුකරණයක් වෙස්මිස්ටර් ක්‍රමය ඒකත් එක්ක බැඳිච්ච රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයක් තමයි අපේ රටේ ක්‍රියාත්මක වුණේ. එය ඩී.එස්. සැනකමැතුමාගේ ගල්ලෝයේ ව්‍යාපෘතියේ ඉඳලා සිරිමා බණ්ඩාරගේ මැතිණියගේ ආනයන සීමා ලිහි ක්‍රීම දක්වා වෙච්ච එකම ආකාරයේ පුංචි පුංචි වෙනස්කම් සහිත ආර්ථික ප්‍රතිපත්තිය. ඒ තුල රජය විසින් තමයි කර්මාන්ත බිහි කරේ. ඒ තුල පතල් වල අයිති තිබුණු රජයට ඒ තුල කෘෂිකර්මාන්තේ වැඩි මැදිහත් වීමක් කරේ රජය. ඒ නිසා අපි ඒකට කියනවා රාජ්‍ය ඒකාධිකාරයේ ප්‍රමුඛ වෙච්ච ආර්ථිකයක් කියලා. ඒ ආර්ථික ක්‍රමය පිළිබඳව ජනතාවගේ තිබුණු විරෝධය 77 මැතිවරණ ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව එතැන් සිට අලුත් සමාජ ආර්ථික දේශපාලන ස්වරූපයක් ලංකා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එය විධායක ජනාධිපති ධුරයත් එක්ක බැඳිච්ච විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක්. අපි දැන් ඒ විධායක ජනාධිපති ධුරය අවුරුදු 40ක් ගත කරලා තිබෙනවා. එහි ආදීනව අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වෙච්ච පළල් ජන මතයක් ගොඩනැගිලා තියෙනවා. විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරපු ඒ සඳහා ව්‍යවස්ථාව සකස් කරපු ඒ සඳහා පාර්ලිමේන්තුවේ 6/5 බලයක් ලබා ගත්ත එක්සත් ජාතික පක්ෂයම තමන්ගේ සම්මේලනයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා තීන්දුවක් ගත්තා. එතනින් නතර වෙන්නේ නැතුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොදු අපේක්ෂකයන්ට සහාය ලබා දුන්නා. දැන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඉලක්ක කරගත නා ව්‍යවස්ථාව ගෙනීම සඳහා වෙච්ච ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක මේ පාර්ලිමේන්තුව නිරත වෙලා ඉන්නවා. විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘ වන එක්සත් ජාතික පක්ෂයටත් තමන්ගේ ගත්තු මුල් තීරණයට පිටුපාලා වෙනස් තීරණයක් ගන්න සිද්ධ වුණේ ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි විධායක ජනාධිපති ධුරයේ ආදීනවයන් එහි අයහපත් ප්‍රතිඵල මේ රටේ ජනතාව භුක්ති විඳින නිසා විධායක ජනාධිපති ධුරය තුල තමයි අපේ රටේ යුද්ධයක් නිර්මාණය වුණේ. විධායක ජනාධිපති ධුරය කාලය තුල තමයි අපේ රටේ දකුණේ සිවිල් යුද්ධයක් නිර්මාණය කළේ. ඒ තුල තමයි පක්ෂ තහනම් කළේ. ඒ තුල තමයි මාධ්‍ය වේදීන් ඝාතනය කළේ. ඒ තුල තමයි රටේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් සිද්ධ වුණේ. සහ එක්සත් ජාතික පක්ෂයට පුළුවන්කම ලැබිලා තිබෙනවා තමන් ගත්ත තීරණ අවුරුදු 40 කට පස්සේ වෙනස් කරන්න. කියන්නේ විධායක ජනාධිපති ධුරයේ පමණක් නෙමෙයි අවුරුදු 40 කලින් ආවේ. විධායක ජනාධිපති ධුරයේ ගැත ගැහිච්ච නිදහස් විවෘත වෙළඳපොළ ආර්ථිකයකුත් ඒකත් එක්ක ආවා. සත් දැන් අපි හිතන අවුරුදු 40කට පස්සේ දැන් අපි මේ සමාජයේ ගැඹුරු සාකච්ඡාවක් කළ යුතුයි. අපි කරපින්නාගෙන ආපු මේ ආර්ථික ක්‍රියාවලිය අපේ රට ඉදිරියට ගෙන යන්න සමත් වෙලා තිබෙනවාද කියලා. සගරු නියෝජකාරක සභා සභාපතිතුමනි විධායකයේ ජාතක පියා ඇත්තරම විවෘත ආර්ථිකය. ඒ වෙළඳපොළ ආර්ථිකයට ඌමනා පරිදි දේශපාලන බලය කේන්ද්‍රගත කරගන්න තමයි විධායකය නිර්මාණය කළේ. ඒ නිසා මේ දෙක එකට ගැටගහලා තිබෙන්නේ. දැන් අපි මේ අයවැය ලේඛනයට විරුද්ධ වෙන්නේ මේ අයවැය ලේඛනයේ තියෙන එක එක කරුණු අරගෙන පමණක් නෙවෙයි. මේකේ තිබෙන දෙහිවල සත්වත්තේ සතුන් නිදහස් කිරීම, පින්නවල ඇත්ගොවන් පුහුණු කිරීම, විද්‍යා විෂයන් සමග සංගීතය කලාව ඉගැන්වීම වගේ දේවල් වලට අපේ විරෝධයක් නැහැ. ඒවා කාටවත් පිළිගන්න පුළුවන් යෝජනා. නමුත් ඒ යෝජනා අතර හරයාත්මකව තිබෙන්නේ අවුරුදු 40ක් තිස්සේ කරපින්නාගෙන එන ලද විවෘත ආර්ථික ක්‍රමය තවදුරටත් දිදී අරගෙන යාම. දැන් මෙහි අසාර්ථකම් පිළිබඳව අපේ පැත්තෙන් නෙමෙයි, මෙහි ආර්ථික න්‍යායාචාරුන් වෙච්ච, ආර්ථික ඔස්තාද්ලා වෙච්ච අය අපේ රටේ දේශපාලනයේ තීරණාත්මක තැන්වලදී කියපු කාරණා කීපයක් මම සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. මේ තිබෙන්නේ මීට අවුරුදු 40කට කලින් හරියටම 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා. එවකට මාතර දිස්ත්‍රික්කයේ දෙවනුවර මන්ත්‍රී රොනී ද බෙල් මුදල් ඇමතිවරයා ඔහු මේ පාර්ලිමේන්තුවට කියනවා මෙන්න මෙහෙම, සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුවෙන් අපට ලැබුණු බූදලේ කුමක්ද? පසුගිය 7 අවුරුද්ද මුළුල්ලේ සම්පූර්ණයෙන්ම බංකොලොත් කර තිබුණු ආර්ථිකයක් හා රටක් පමණක් ඔවුන් අපට ඉතිරි කර ගිය බව පමණක් ඉතාම කනගාටු වෙනවත් ප්‍රකාශ කරන්න සිදු වී ඇත. ඒ ආණ්ඩුව විසින් අපේ ආර්ථික දිරාපත් වී බිඳහෙළන සීමාන්තයක් දක්වා පහතර ඇද දමනු ලැබීය. මේ රටේ ප්‍රධාන ආර්ථික අංශවල නිෂ්පාදනය වේගෙන් පහළ වැටුණි. සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම රොකට්ටුවක වේගයෙන් ඉහළ ගියා. මූර්ත වැටු පහත බැස්සා. පෝලින් දිග්ගැස්සුණා. කුසගින්නේ රට මහත්සේ පීඩා වින්දා. මහජනයා කුසට ආහාර සඳහා යමක් ඉල්ලා යමක් අවුලා ගන්නට කුණු බාදි අතගාද්දී සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩු කාලයේ ඔවුන්ගේ නෑදෑයොත් යාළුවොත් හෙංචයියලාත් සුකෝභෝගී සැප සම්පත් සාගරේ ඇලී ගැලී අමන්දා නන්දේර පත්වෙමින් යස ඉසුරු සැප වින්දා. එතුමා එතෙන් නතර වෙන්නේ නැහැ. ඉස්සරහට යනවා. මේ රටේ ආර්ථික හා දේශපාලන සෑම අංශයකම ගත වූ අවුරුදු 7 ඇතුළත දූෂණය සහ නාස්තිය වසංගත රෝගයක් බවට පත් වුණා. ගරු සීමා බණ්ඩාරක මැතිණියගේ පාලන යටතේ රජයේ සංස්ථා සහ සමුපකාර සමිතිද හොර ගුහාවල් බවට පත් වුණා. පොදුමහත් ජනතාව විනාශ කරමින් එක් පවුලක් එම පවුලේ සුභ සිද්ධිය පමණක් තකා එම පවුලේම තනි පාලනයක් මේ රටේ ගෙන ගියා. අනේක වාරයක් උපුටා දක්වා ඇති ඇක්ටන් සාමියවරගේ වචන වලින් කියොත් බලය දූෂණයට හේතුවේ පූර්ණ බලය සම්පූර්ණ දූෂණයට හේතුවේ. සිරිමා බණ්ඩාරක ආණ්ඩුවට සිදු යන්නේයි ගරු බණ්ඩාරගේ මැතිණියගේ ආණ්ඩුවට මුහුණ පෑ අවසාන ඉරණම අප සියලු දෙනාටම හොඳ පාඩමක්, මුළු අනාගත පරපුරටම හොඳ පාඩමක් කියලා. ඒ 7 අවුරුදු සාපය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවේචනයක් කරලා එතුමා කියනවා තමන්ගේ අලුත් ආර්ථික සංකල්පය පිළිබඳව මෙන්න මෙහෙම. මේ අවුරුදු 40කට හරියටම අවුරුදු 40කට කලින් ආර්ථික පරිහානියේ ඝනාන්ධකාරයක මඩ වගුරක් තුල සදාකාලිකව ගත කිරීමට අපට පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර හිඟන්නන් වගේ සදාකාලිකවම ලෝකයේ වටේ හිඟමන යන්න අපට බැහැ. දේශීය හා විදේශීය වශයෙන් මහා මෙර උසර ණයතුරු සිහල යද්දී එකම තැන පල්වෙවි ඇති දුප්පත්කමේ විසම කවය තුළින් අප වහා ඉවතර පැනී යුතුයි. මේ ගරු සභාවටත් මෙරටේ මහජනයා වෙතත් මේ අයව ඉදිරිපත් කිරීම අරමුණ එයයි. මෙරටට වී ඇති පාතාලයෙන් මෙරට වැටි ඇති පාතාලයෙන් නැවත වරක් ගොඩ නැගීම ගැනීම සඳහා දරන පළමෙන උත්සාහය වන මෙම අයවැය මෙම ගරු සභාවට රටේ පොදු මහජනතාවත් මම ඉත සිතින් පිළිගන්නොමි. දැන් ඉතාම බලාපොරොත්තු සහිතව 7 අවුරුදු සාපය පිළිබඳව කියලා එතුමා කියන ණයතුරුස් වලින් ගැලවෙන්න, ණය කන්දෙන් ගොඩෙන්න, දුප්පත්කමේ විෂම චක්‍රයෙන් එන්න, ලෝකේ වටේ හිඟන්නන් වගේ අනේක වලක්ව ගන්න අපි මෙන්න අලුත් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා. ඊළඟට ඒ ආර්ථික ක්‍රමය අවුරුදු 17ක් ගිහිල්ලා 1994 වෙනකම් ඊට පස්සේ ආව අලුත් ආණ්ඩුවක් පොදු ජන එක්සත් පෙරමුණ. ඒ පොදු ජන එක්සත් පෙරමුණේ මුදල් ඇමතිවරයා වෙලා බවට පත් වුණේ පළමු මුදල් ඇමතිවරයා දැන් පොහොට්ටුවේ නායකයෙක් බවට පත් වෙන ජී.එල්.පී. සැමත්තුමා. එතුමා 1995 පෙබරවාරි 8 වෙනිදා ඒ මංගල අයවැය ලේඛන ඉදිරිපත් කළ කියනවා මෙන්න මෙහෙම, 1948 වර්ෂයේදී අප නිදහස ලබන විට අප සාපේක්ෂව දිනු ජාතියක් වුවද ජපානය හැර මුළු ආසියාවේම උසස්ම ජීවන තත්ත්වයේ භුක්ති විඳෙමු. 95 කිව්වෙත් ඒකයි. 2017 අද ඒ වචන ඒ ආකාරයටම අලුත් මුදල් ඇමතුමත් කියනවා. එතුමා කියනවා මෙහෙම ජී.එල් පීරිස්, ආර්ථිකයේ විනිමය ආනයන මිලපාලන ප්‍රතිපත්ති ඉවත් කිරීමත් ආර්ථිකයේ ලිහිල් කිරීමත් 1977 දී සෙමින් ආරම්භ වූතර 1988 පසු එම ක්‍රියාවලිය වඩා වේගවත් වුණා. මේ මගින් ආර්ථිකයට ෂණික රුකුලක් ලැබුණා. එහෙත් ප්‍රචාරාත්මක සැනකෙළි සහ පුහු දැවැන්ත ව්‍යාපෘති සඳහා මුදල් නාස්ති කිරීම නිසා පෙර නොවිරු අන්දමින් මිල උද්ධමනය වේගෙන් ඉහළ ගියා. මේ නිසා දුර්වල ආර්ථික ගොඩනගා ගැනීමට ලැබුණු මේ මහඟි අවස්ථාව ඉක්ුත් රජය විසින් පැහැරහනු ලැබුවා. ප්‍රබල ඊජිප්තු ශිෂ්ටාචාරයේ පරිහානියට පත් කළ එර රජවරුන්ගේ පාරාව රජවරුන්ගේ පිරමිඩ තැනීමත් ඉක්ුත් රජයේ සෝබන වැඩපිළිවෙළ සමානයි විද්වතුන් ප්‍රකාශ කර තිබෙනවා. නිදහස ලැබී 47 වසරකට පසුව වුවද උද්ධමන නිසා දුබල වූ ආර්ථිකයක් සහ අතිවිශාල රැකිරක්ෂා හිඟියක් වැනි ව්‍යුහමය අසමබරතාවයන්ගේ තවම අපි වෙලී සිටිමු. ඉක්ුත් රජය තම 17 වසර කාලය තුළ අති විශාලතම අයවැය හිඟියක් පවත්වාගෙන යා පිළිබඳ ප්‍රසිද්ධියක් දරා ඇත. අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් කල එම කාලය තුළ වාර්තාගත අවම හිඟය 7ක් වාර්තා වූ 1992 ඉහළම අයවැය හිඟියේ වාර්තා වූයේ ඉහළම අයවැය හිඟිය වූ 23ක් වාර්තා වූයේ 1980. ගත වූ 17 වසර තුළ වාර්ෂික සාමාන්‍ය අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදයෙන් 13ක් තරම් විය. මෙම අසාමාන්‍ය අයවැය හිඟයෙන් පෙනී යන්නේ ඉක්ුත් රජයේ තම ආදායමට වඩා වියදම් කිරීමෙන් ආර්ථිකයේ අධි උද්ධමන වේගයක් පවත්වාගෙන යාමට ආධාර කළ බවයි. තවදුරටත් එතුමා මෙහෙම කියනවා. දැවැන්ත අයවැය හිඟයක් හමුවේ දිගින් දිගටම ප්‍රාග්ධන වියදම් අඩු කිරීම නිසා රටේ යටිතල පහසුකම් අඩාල විය. ඉක්ුත් රජයේ අයවැය අවසාන කතාවේදී අවංකව පිළිගත් පරිදි මහා මාර්ග හා පොදු ප්‍රවාහන ශ්‍රේෂ්ඨිය අත්දක්නට ලැබෙන පිරිහීම එම ප්‍රතිපත්ති අනුව විපාකයයි. අධ්‍යාපන නිසා සෞඛ්‍ය සේවා සඳහා වියදම් දළ දේශ නිෂ්පාදයේ ප්‍රතිශතයක් වශයෙන් 1976 සිට 1994 දක්වා 2%කින් පහළ වැටීම නිසා අපේ අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශ දැඩිසේ පරිහානියට භාජනය විය. මේ අර විවෘත ආර්ථිකය පිළිබඳ මහා බලාපොරොත්තු හදලා ඒ ක්‍රමයේ අවුරුදු 17ක් ගියාට පස්සේදී පොදු ජන එක්සත් ප්‍රමුණේ මුදල් ඇමතිවරයා හැටියට GLP මැතිතුමා කියන ආකාරය. එතකොට මේ ඇවිල්ලා මේ අපේ කවුරුවත් නෙමෙයි තමුන්වාසලාගේ ආර්ථික ඔස්තාත් ළම තමයි මේක කියන්නේ. ඊළඟට එහෙම විවේචනයක් කරලා ඒ ආණ්ඩුව අවුරුදු 7ක් ගියාට පස්සේ 2002 මාර්තු මාසේ 23 වෙනිදා අයවැය විවාදයට සම්බන්ධ වෙමින් එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය බන්දුල් ගුණවර්ධන මහතා කියන්නේ ඔවැනිම කතාවක් තමයි. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහත වැටීම දළ දේශ නිෂ්පාදයේ ප්‍රතිශතයක් හැටියට 0.15 ගින් 1.3 අගේ බවට පත් වුණා. එම වර්ෂයේ කෘෂිකාර්මික අංශයේ වර්ධනය 2.5 පහත වැටුණා. කර්මාන්තාංශයේ වර්ධනය 3.8 අඩු වුණා. සේවා පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 884 සිට 825 දක්වා අඩු වුණා. ආර්ථිකයේ කෘෂිකාර්මික කාර්මික සේවාංශ කඩාවැටෙන විට මේ රට ඇතුළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න කරන ආයෝජන අඩු වුණා. 2001 කලින් වර්ෂයේ 128 වූ ආයෝජන අනුපාතය 2001 122 දක්වා පහත වැටුණා. ආයෝජන වැඩි වෙන්නේ නැත්නම් අලුතින් රක්ෂා ජනිත වෙන්නේ නැහැ. අලුතින් ආදායම උපදින්නේ නැහැ. මහජන අත අලුතින් මුදල් ගැවසෙන්නේ නැහැ. ඒ නිසා ලංකා විතර කිරීම අනුපාතය 121.5 19% දක්වා වුණා. තවදුරටත් කියනවා මේ රටේ ෆැක්ටරියෙන් ෆැක්ටරිය වැහුණා. ඒ කියන්නේ 94 ඉඳන් 2001 දක්වා කාලය. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ සමීක්ෂණයක් කර තිබෙනවා. කර්මාශාලාව රක්ෂා ක්‍රමයේ සිටි ජනයා රැකිරක්ෂා නැතිය කොට එකතු වුණා. කෘෂි කර්මාන්තයේ වැටීම ප්‍රායෝගිකව දැක්කා. කුඹුරායන් පුරන් වෙන පටන් ගත්තා. වී ඇලවි කරගෙන ප්‍රශ්නයක් වුණා. ගොවීන් තමන් නිෂ්පාදන තවදුරටත් දිරට ගෙන යාම පිළිබඳව බලාපොරොත්තු නැති වුණා. වරායයෙන් නැව් ප්‍රමාණය අඩු වුණා. ගුවන්තොටුපළෙන් ගුවන් යාන ප්‍රමාණය අඩු වුණා. මේ අර මහා බලාපොරොත්තුවක් හදාගෙන ඉදිරිපත් කරපු තමන්ගේ ආණ්ඩුවල අයවැය ගැන ආණ්ඩුවක් වෙනස් වෙනකොට එහි මුදල් නැමතුරු කියන කතාව. මේ පිළිබඳව මේ ආපු ගමනේ අසාර්ථක භාවය පිළිබඳ අපේ විවේචනේ පැත්තක තියන්න. මේ තමුන්නාසලගේ ආර්ථික න්‍යායාචාර්යවරු ආර්ථික ඔස්තාද්ලා දැන් මීට අවුරුදු 40කට කලින් හරියටම මාතර දෙවෙනිවර මන්ත්‍රීවරයා රොනිද මැල් ඔහු පාර්ලිමේන්තුවට කියපු කතාව ඊට අවුරුදු 40කට පස්සේ මාතර මන්ත්‍රීවරයා මංගල සමරැ ඇමතිතුමා ඒ වචන වලින් එහෙමම කියනවා. එදා රොනිද මැල් ඇමතිතුමා මොකද්ද කිව්වේ? අතර මේකෙ තිබෙන දෛවයේ සරදම තමයි 40කට කලින් රොනිද මැල් ඇමතිවරයා මුදල් ඇමතිවරයා විදිහට එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් විදිහට අයවැය ලේඛනය ගෙනා ඔහු දේශපාලනයේ පටන් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අවුරුදු 40කට පස්සේ අද අයවැය ගේන මංගල සමරැ ඇමතිතුමා එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිවරයා වුණාට ඒ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වුණාට උපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හරි. එතකොට එදා මොකද්ද කිව්වේ? 40කට කලින් කියන්නේ දේශීය හා විදේශීය වශයෙන් මහමෙර උසට ණයතුරු සිහලයක් දී එදා එතුමට සංසන්දනය කරන්න තිබ්බේ නෑනේ. මීතර මුලේ කුණුපන්ද එසා මීතර මුළු උදාහරණ ගන්න බැරුණා. අද මොකද්ද කියන්නේ? ඒ වචන අවුරුදු 40 ඊට පස්සේ කියනවා මීතර මුල්ල කුණු කන්දරත් වඩා විශාල ණය කන්දක රුරුමකම් කියන රටක්. ඉතින් තව දුරටත් සංඛ්‍යා ලේඛන වලින් පෙන්වන්න ඕනද ඒ ගෙනාපු ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකයි කියලා. ඒ නිසා මේ අවුරුදු 40ක් වයස විවෘත ආර්ථිකය කියන කාන්තාව තරුණිය කාන්තාව අවුරුදු 40ක් වයසයි. ඇයට ඇය රෝගී ඇය මානසිකව ශාරීරිකව රෝගී ඇය මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ අවුරුදු 40 තුළ විවිධ ආණ්ඩු ඇවිල්ලා කෙනෙක් ගවුමක් අන්දනවා ලස්සන කරන්න, කෙනෙක් ඇවිල්ලා කියනවා ගවුම නිකන් බටහිර වගේ, ඒක නිසා අපි අන්දම් යාට ළමාසාරියක් කියලා සාරිය අන්දනවා. දැන් මංගල සමර ඇමතුමා ඒ මං ගවුම් සාරි අන්දන එක පැත්තක තියලා රූපලාවන්‍ය කටයුතු කරනවා, තොල් පාට කරනවා, ෆේෂල් එකක් කරනවා, ඇහි බැම හදනවා, නියපොතු ටික හදනවා, මේවැම් බලනවා මේකට මොකද එළියක් දෙන්න පුළුවන්ද කියලා. ඒ ශරීර කූඩුව දිරාපත් වෙලා මන්ද පෝෂණය ලක් වෙලා ශාරීරික මානසික දුබල වෙලා එහෙම කෙනෙකුට ලිප්ස්ටික් ගැවට හරියන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ගරු දැන් මේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි මේ අයවැය ප්‍රකාශයේ යටින් දෙවන හරය මොකද්ද? විවෘත ආර්ථිකයේ තවදුරටත් පවත්වාගෙන යාමෙන් ආර්ථිකය වර්ධනය කරන්න ගන්න පුළුවන් කියලා උපකල්පනයක ආණ්ඩුව ඉන්නවා. දැන් මේ පිළිබඳව මේ අයවැය වේද ආරම්භ කරමින් අපේ පක්ෂයේ සුනිල් හන්දන මන්ත්‍රීතුමා කතා කරනකොට මම අහගෙන මංගල සම්බර ඇමතුමා නැගිලා කියනවා ප්‍රශ්න තිබෙන්නේ විවෘත ආර්ථිකයේ නෙමෙයි, ප්‍රශ්න තිබෙන නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ නෙමෙයි, ඒක අපිට ක්‍රියාත්මක කරගන්න දුන්නේ නැති නිසා කියලා. ඒ ක්‍රියාත්මක කරගන්න පුළුවන් උනේ පළවෙනි අවුරුදු 3-4 විතරයි කියලා. බැලූ බැල්මට ඕනම් කියන්න පුළුවන් යුද්ධයක් තිබ්බා, දකුණේ සිවිල් යුද්ධයක් තිබ්බා, ඒ නිසා අපිට අපේ වැඩේ කරගන්න දුන්නේ නැහැ කියලා. මම බැලුවා 77 මේක ගෙනහල්ලා 78 ඉඳන් ක්‍රියාත්මක කරලා 83 වෙනකම් අපේ රටේ යුද්ධයක් තිබ්බේ නැහැ. උතුරේ යම් ප්‍රචණ්ඩ ක්‍රියා තිබුණා, දකුණේ යම් ප්‍රචණ්ඩ ක්‍රියා තිබුණා. ඒවා රටේ ආර්ථිකයට මහ බලපෑමක් නෙමෙයි. හැබැයි 77 ඉඳන් 83 වෙනකම් අවුරුදු ගත වෙච්ච අවුරුදු 6 ඔය නිදහස් වෙළඳපොළ ආර්ථිකයට පුළුවන් වුණා ඉස්සරහට අරගෙන යන්න බෑ. 1977 අපේ රටේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් මිලියන 4105යි. අවුරුදු 6කට පස්සේ මේ මහා පිම්මක් පන්නලා දේශපාලනයේ මහා වෙනසක් කරලා අවුරුදු 6කට පස්සේ දළ ජාතික නිෂ්පාදිතය 1983 ඩොලර් මිලියන 5168යි. ලොකු වෙනසක් වෙලා නැහැ. කොහොමත් GDP එක එහෙම වර්ධනය වෙනවා. 77 අපේ GDP එකේ වර්ධන වේගය තිබ්බේ 4.2යි. 83 5යි. දළ ජාතික නිෂ්පාදනයේ කර්මාන්තවල දායකත්වය දැන් ආර්ථිකය විවෘත කරාම නිදාස් කරාට පස්සේ හිතුවා කර්මාන්ත ඇවිල්ලා අපේ රටේ ආර්ථිකයේ පංගුවක් අත්පත් කරගනී කියලා. හැබැයි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි 77 දළ ජාතික නිෂ්පාදනයෙන් කර්මාන්තවල දායකත්වය 28.7යි. 83 වෙනකොට ඒක 26.2 දක්වා පල්ලම් බැස්සා. කර්මාන්ත ශේෂ්ත්‍රයේ දායකත්වය පල්ලම් බැස්සා. අපනයන ගත්තොත් කොහොමද උනේ? විවෘත කරාම හිතුවා අපේ ආනයන අපනයන වැඩි වෙයි කියලා. මොකද උනේ? අපි අපනයන වැඩි උනේ 77 අර ඔක්කොම සීමා මායිම් බාධක දාගෙන ගියපු ආණ්ඩුව. 77 අපනයන ඩොලර් මිලියන 767යි. අවුරුදු 6කට පස්සේ අපනයන වැඩි කරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 1064යි. ඒකෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 1යි. හැබැයි අපි ආනයන කොහොමද? ඔන්න වැඩි. අපි ආනයන තිබුණේ 77 ඩොලර් මිලියන 726යි. ඒක වැඩි වුණා ඩොලර් මිලියන 1921 දක්වා. ඒ කියන්නේ දළ වශයෙන් ඩොලර් බිලියන 2 දක්වා. අපනයන සහ ආනයන 1:2කින් වැඩි වුණා. අපනයන වගේ දෙගුණයක් ආනයන වුණා. අදත් අපි මුහුණ දෙන්නේ ඒක. එදා ඩොලර් බිලියන 1යි ආනයන, ඩොලර් බිලියන 1යි අපනයන, ඩොලර් බිලියන 2යි ආනයන. අද ඩොලර් බිලියන 10යි අපනයන, ඩොලර් බිලියන 20යි ආනයන. විවෘත ආර්ථිකයේ පටන් අරගෙන අවුරුදු 6ක් ගත වෙනකොටම ඒ වෙන්න පුළුවන් ප්‍රතිඵලෙ එදා අපිට පෙන්වුම් කළා තියෙනවා. ණය 77 අපිට තිබුණ ඩොලර් බිලියන රුපියල් බිලියන 24.9 අපේ ණය. අවුරුදු 6ක් ගත වෙන 1983 අපේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 98.4 දක්වා 4 ගුණයකින් වැඩි වුණා. 4 ගුණය මේ යුද්ධ නැති කාලේ. යුද්ධ නැති කාලෙත් ණය වැඩි වෙලා තියෙනවා 4 ගුණයකින. ණය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 1977 68.6යි 83 81යි. අයවැය හිඟය එක්දාසමසේ හැත්ත හතේ සියයට හතරයසම පහයි අසූ තුනේ සියර් දහයසම හයයි ජදාක් නිෂ්පාතිතය. ඒ කියන්නේ උප්පත්තියේ සිටම ඒ තමන්ගේ හැඩහුරුකම මේ විවෘත වෙළඳපොළ ආර්ථිකය පෙන්නුම් කළ තිබෙනවා. රාජ්‍යාදායම අපි මේ ඔක්කොම කරලා විනිමේ නීති ලිහිල් කරලා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රසාරණය කරලා කර්මාන්තවල දොර ඇරලා ඔක්කොම කළ අවුරුදු හයක් ගත වුණාට පස්සෙත් අපේ රාජ්‍යාදායමෙන් රාජ්‍යාදායම දළජාතික නිෂ්පාතයෙන් වැඩිවෙලා තියෙන කොච්චරද? 1977 19.7% තිබුණු රාජ්‍යාදායම දළජාතික නිෂ්පාතයෙන් 83 22% 22% මහ ලොකු වැඩිවීමක් වෙලා නෑ. ඒනුත් ඒ රාජ්‍ය ආදායමෙන් ගත්තොත් එහෙම 77.76% බදු 83.73% බදු. එමම තමයි. එමමයි. ඒ නිසා මුදල් ඇමතිවරයා කිව්වට මේ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරගන්න නොදුන්න එක තමයි ප්‍රශ්නේ කියලා නෑ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ උපංගේ දෝෂය, මේ ආර්ථික ක්‍රමයට ගැටගැහිච්ච දෝෂය එදා ඉඳන් ඔහොම පෙන්නුම් කළා තිබෙනවා. එදා ඉඳන් පෙන්නුම් කළා තිබෙනවා. දැන් මේ අයවැලේ කෙනෙක් තිබෙනවා තමුණාසලා කියලා තරඟකාරීත්වය තුළින් සාර්ථකත්වය අත්පත් කරගන්න පුළුවන් කියලා. තරඟකාරීත්වය තුළින් සාර්ථකත්වය. ඒ නිසා තමයි මේ අයවැය ලේඛනයේ 85 වෙනි අයවැය යෝජනා විදියට තිබෙනවා මෙහෙම. අපගේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාර නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීම සහ රේගු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම. දැන් මෙහෙම කරපු ගමන් එතුමන්ලා දන්නවා දේශීය කර්මාන්තවල තර්ජනයක් වෙනවා. දේශීය ව්‍යවසායකට ප්‍රශ්නයක් වෙනවා. ඒස අයවැය ලේඛනයේම කියනවා එහෙම උනයි කියලා කලබල වෙන්න එපා. දේශීය කර්මාන්තවල තර්ජනයක් ලෙස අර කියපු කාරණා නොදැකිය යුතු බව දේශීය පෞද්ගලික අංශයට ප්‍රකාශ කරන්න කැමතියි. ප්‍රශ්නය තිබෙන්නේ තරඟකාරීත්වයේ සාර්ථක වෙන්නේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීමක් විසින් ඒ තරඟකාරීත්වයට යම් සීමා දැම්මොත් පෞද්ගලික ව්‍යාපාරිකයන් උන් එකම අරමුණ ලාභය වෙන මොකුත් නෙමෙයි. උන් ලාභය. හැබැයි රජයකට වගකීමක් තිබෙනවා ජනතාව පිළිබඳව. ජනතාව ආරක්ෂා කරන්න. ඒ නිසායි රජයක් නීති සම්පාදනය කරන්න. හැබැයි පහුගිය වසර 40ෙම අපිට සිද්ධ වුණේ මොකද්ද? රාජ්‍ය යාන්ත්‍රණය දුබල කරා. රාජ්‍යාන්ත්‍රය දුබල කරා. විවෘත වෙළඳපොළ ආර්ථිකයේ මුවාවල කරේ රාජ්‍යාන්ත්‍රය දුබල කරන එක. රාජ්‍ය ආයතන කුණු කොල්ලේට වික්කා. මේ වෙළඳාම වෙළඳපොළ නියාමනය කරන්න තිබුණු ආයතන අක්‍රිය කළා. ඒක යාන්ත්‍රණයට මැදිහත් වෙලා දුර්වල කරාසායේ ක්‍රමවේදයෙන් බැහැර කර කටයුතු කරන්න ආණ්ඩුව උල්පන්දම් දුන්නා. ඒ නිසා ඒක මං හිතන්නේ මීට අවුරුදු 23කට කලින් මංගල සමර ඇමතුමා දැකලා තිබුණා. ඒ නිසා එතුමා 95 පෙබරවාරි 17 වෙනිදා අයවැය විවාදයට සම්බන්ධ වෙමින් කියනවා මේ රටේ ජනතාවගේ සම්පත් කුණු කොල්ලේට විකුණුව ආකාරයත් සොරාගත් ආකාරයත් අමතක කර අද අපට බණ කියන්නේ නැවයිද එක්සත් ජාතික පක්ෂය කියන්නේ. තමුණාසාර එක්සත් ජාතික පක්ෂ රජයේ රාජ්‍ය ආයතන ජනතාකරණය කළේ කොහොමද? මේ කියන්නේ මංගල සමර ඇමතුමා. තුල්හිරිය පෙහෙකම්මලේ ඇත්ත වටිනාකම රුපියල් කෝටි 450යි. එය විකුණුවේ රුපියල් කෝටි 32ටයි. එය තමුණාසාරගේ හිතවත් කෙනෙකුට දුන්නා. ලංකා කංචය සංස්ථාවේ නයිලෝන් ඒකකයේ වටිනාකම රුපියල් කෝටි 100යි. එය විකුණුවේ රුපියල් කෝටි 11කටයි. හිඟුරාණ සීනිකම්මලේ වටිනාකම රුපියල් කෝටි 100යි. එය විකුණුවේ කෝටි 13කටයි. තෙල් සහ මේල් සංයුක්ත මණ්ඩලේ වටිනාකම රුපියල් කෝටි 73යි. එය විකුණ දැම රුපියල් කෝටි 13කටයි. ඔන්න එතුමම කියනවා එදා කොහොමද අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලනයේ විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථිකය ඇතුළේ මේක දුර්වල කළේ කියලා. අදත් ඒක එහෙම කරමින් ඉන්නවා. සයිටම ආයතන ප්‍රශ්න ගැන එහෙම එකක්. ආණ්ඩුවේ නීති හදලා තිබුණේ රටේ ජනතාවගේ දූදරුන් ආරක්ෂා කරන්න. ඒ නිසා තමයි ව්‍යවස්ථාවෙන් නීතියෙන් අපේ රටේ පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන ඇති කරන්න බලය දුන්නත් ඒ සඳහා නියාමන ක්‍රියාවලියක් හැදුවේ. ආයෝජන මණ්ඩලය හරහා එන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය ගන්න ඕනේ වෛද්‍ය උපාධියක් නම්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ අනුමැතිය ගන්න ඕන. ඒ සියල්ල හදලා තිබුණේ රටේ ජනතාවගේ ආරක්ෂාවට. හැබැයි මොකද වුනේ? මේ විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ තමන්ම හදපු නීති, තමන්ම පාර්ලිමේන්තු සම්මත කරපු නීති බල්ලට දාලා ඕන ජාවාරම් කාර්යයකට රිංගලෙන්න පුළුවන් විදියට ආණ්ඩුව සහන දුන්නේ නැද්ද? සයිටම් ප්‍රශ්නේ මුලේ ඒක නෙවෙයිද? උමාවේ ප්‍රශ්නේ ඒක නෙවෙයිද? රටේ පරිසර නීති තියෙනවා. පරිසර අධ්‍යන වාර්තා, ශක්්‍යතා අධ්‍යන වාර්තා මේවා තිබෙන්නේ ජනතාවට හානියක් නොවි ව්‍යාපෘත ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒවා බල්ලට දාලා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඉඩ දුන්නේ ආණ්ඩුවම නෙවෙයිද? සා පහුගිය කාලෙම සිද්ධ වුණේ ඒ රාජ්‍ය යාන්ත්‍රය දුබල කිරීමෙන් තමයි ඒවා සිද්ධ වුණේ. අදත් තමුන්නාන්සලා මේ මොකද්ද කරන්නේ? දැන් අද මීට දවස් කීපයකට කලින් රටේ තෙල් පෝලිං ඇති වුණා. සිර 85ක් තිබෙන්නේ තෙල් බෙදා හැරීමේ අයිතිය කංජ නීතික සංස්ථාවට. ඒ කංජ නීතික සංස්ථාව තමන්ගේ ඩියුටි හරියට කරමින් ඔවුන් කිව්වා තෙල් ගෙනවට හරියන්නේ අපිට මේක ගබඩා කරගන්න පහසුකම් දෙන්න කියලා. ඒ නිසා අපි ගරුකන චන්දි විරක්කොඩ එමැතුමා එතුමා කැබිනට් පත්‍රිකාව ගෙනාවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ තෙල් ටැංකි 10ක් අපිට දෙන්න කියලා. තෙල් ටැංකි 10ක් කියලා කියන්නේ මෙට්‍රික් ටොන් 10000 ඒවා 10ක් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගබඩා කරගන්න. අජුරන්තුන් එමැතුමා ඉස්සරට අරගෙන ගියා. හැබැයි අගමැතුමා මේ දිහත්තල මොකද කරේ? අගමැතුමා ඒක අනිත් පැත්ත නෑ ඒක ඕනේ නෑ IOC එකට LIOC එකට දෙන්න කියලා තීන්දුව ගත්තේ නැද්ද? ඒක නෙමෙයිද ප්‍රශ්නය? තෙල් නැවක් ප්‍රමාද වෙන්න පුළුවන්. යුද්ධ නිසා, මුහුදේ කුණාටු නිසා නැව් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි රටකට මැදිහත් වීමක් තියෙන්න ඕන, වගකීමක් තිබෙන්න ඕන, රාජ්‍ය යාන්ත්‍රණයට අතිතරම් තෙල් ගබඩා කරගෙන පහසුකම් තියෙන්න ඕන. ඒක දුන්නේ නෑනේ. ඉතින් තමුන්නාසල කරේම මොකද්ද? විවෘත වෙළඳපොළ ආර්ථිකය ගේ කියා රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල කරා. රාජ්‍ය ආයතන වික්කා. රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් වීම දුබල කරා. ක්‍රමවේදී අවුල් කරා. අදත් මොකද කරන්නේ? අදත් මේ පත්‍රයේ දැන්වීම දාලා මොකද කියන්නේ? රාජ්‍ය ව්‍යාපාරවලින් මහජන මුදල් රුපියල් ට්‍රිලියන 1.4ක් මකර කටට මේ ජනතාවගේ ගොළුවට රිංගවන්නේ මොකද්ද? ජනතාවගේ බදු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වියදම් කරමින් ජනතාවගේ ඔළුවට දානවා රාජ්‍ය යාන්ත්‍රණය වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුවයි කැබිනට් එකේ තිබ්බම ඇති. මේ කියන්නේ දැන් මේ ශ්‍රී ලංකාවේ යාලා ඉන්නේ රුපියල් බිලියන 309ක් ණය වෙලා. ඉතින් මේක බැලුවට පස්සේ ඕන කෙනෙකුට හිතෙනවානේ මොකද මේක විකඩ කමක් නැහැ නේ කියලා. මේක විකඩ කමක් නැහැ කියලා. ඒකද මේ යන්නේ? දැන් මේක අයවැය යෝජනාව නොදැම්මම මේවා විකුණනවා කියලා. මේ ඔළුව හදමින් යන්නේ ඒකටනේ. එතකොට තමුන්නාසල කරේ මේ ප්‍රශ්න තිබෙන්නේ එකයි. ආර්ථිකයේ විවෘත කිරීමනේ මේ ප්‍රශ්න තියෙන්නේ. ආර්ථිකයේ විවෘත කිරීම නෙමෙයි. ආර්ථිකයේ විවෘත කිරීම සහ විවෘත ආර්ථිකය හඳුන්වන්නේ දෙකක්. ලෝක රටවල ආර්ථිකය විවෘත කරා. අපිට පස්සේ තමයි චීනයේ ආර්ථිකය විවෘත කළේ 1978 ඩෙන් ෂියාවපින්. හැබැයි ඒ විවෘත කරේ රටට ගැළපෙන විදිහට වියට්නාමයේ ආර්ථිකය 1983 විවෘත කළා. මේ විවෘත කිරීම සහ විවෘත ආර්ථිකය කියලා කියන්නේ දෙකක්. ලෝකෙ කොහෙවත් වෙළඳපොළක් පවතින බෑ. ගරු නියෝජක කාර්ක සභා සභාපතිතුමනි වහගෙන අපි කියන්නේ විවෘත ආර්ථිකයේ අනිත් පැත්ත සංවෘත ආර්ථිකයේ නෙමෙයි වහගෙන වෙළඳපොළක් තියෙන බෑ. ඕනම වෙළඳපොළකට ආර්ථික ක්‍රමයක් තියෙන ඕන ආර්ථික ක්‍රමයේ වෙළඳපොළක් තියෙනවා. වහගෙන කරන්න බෑ. සංවෘත ආර්ථිකය ඉස්සරහට යන්න බෑ. හැබැයි විවෘත කරන්න ඕන කොහොමද? ඒ රටේ ශක්්‍යතාවයන්, හැකියාවන්, දේශීය ව්‍යවසායකයන් සියල්ල අඳුනාගෙන තමුන්වන්ස අවුරුදු 40ක් තිස්සේ මොකද්ද කළේ? ඔහේ විවෘත කළා. ඔහේ විවෘත කරා. අදත් මේ ලිහිල් කරන්නේ කියලා කියන්නේ ඒකද? ඔය අලුත් වචන නෙමෙයි. එදා මාතර දෙවෙනුව රොනිද මල් ඇමතිවරයා කියපු දේවල් අද මාතර මංගල සමර ඇමතුමා කියනවා. ඒ වචන එහෙමමයි. තව අවුරුදු ගානකට පස්සේ ඊළඟ කෙනාට ආයෙමත් මේ ටික විචනය කළ කියන්න පුළුවන්. අපි ඔහේ අපි හිතුවා ඔක්කොම ඇරලා ලෝකෙ ඔක්කොම ආයෝජක ඒ කියලා. ආවි නෑනේ. දැන් අපි කියන යුද්ධ නිසා ආවි නෑ. දැන් මේ මහ බැංකුවේ මෑත කාලීන ආර්ථික ප්‍රවණතා පොතෙත් මේ අයවැය ලේඛනයේත් වැඩිපුර කියන්නේ මොකද? නියඟේ නිසා තමයි ආර්ථිකයේ ප්‍රශ්න උනේ. ගම් වතුර නිසා තමයි ප්‍රශ්න. මොකක් හරි අල්ල ගන්න පුළුවන්. මොකක් හරි පුළුවන්. හැබැයි ඒකෙන් ජනතාවට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් නිසා මේ අපේ විරෝධකම තිබෙන්නේ කරු නියෝජක කාර්ක සභාපතිතුමනි මේ තියෙන එක එක වගන්ති වලට වඩා ප්‍රතිපත්ති මේ වශයෙන් මේ අසාර්ථකයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේක තේරුම් ගන්න ඕනකම තිබෙනවා. මෙතනින් එහාට ඇමතිවරයාගේ දක්ෂතාවය, හැකියාව හෝ නොහැකියාව මත නෙමෙයි මේ ආර්ථිකයේ සාර්ථක අසාර්ථකම තීන්දුව වෙන්නේ. ඇමතිවරයාට පවුඩර් දාන්න පුළුවන්. ලිප්ස්ටික්ක් ටිකක් දාන්න පුළුවන්. අයිබ්‍රවුස් හදන්න පුළුවන්. හැබැයි එහි පදනමට ඒ තිබෙන අසාර්ථකමට ඒක උත්තරයක් නෙමෙයි. ඒ වගේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මෙහි තිබෙන යම්කිසි ආකාරයක මේ සඳහන් කළ තිබෙන යෝජනාවල යම් නොගැලපෙන පරස්පරතාවයන් පිළිබඳව කීපයක්. එකක් තමයි මේ දැන් මේ 2025 වෙන විට සියලු රජයේ වාහන දෙමුහුන් හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් කරන බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. හොඳයි. හැබැයි එහෙමනම් ඉතින් මීට පස්සේ අවුරුද්ද මැද පරිපූර්ණක ගෙනල්ලා වාහන ගන්න වාහන වෙන් කරගන්න උවමනා කියන්නේ නැහැ. මේ යෝජනාව ක්‍රියාත්මක කරනවා නම් අඩුතරම අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ඉතිරි අවුරුදු 7-8 තිබෙන වාහන ටික පාවිච්චි කරන්න කියලා. නැත්නම් අයවැයක් ගෙනාවට පස්සේ පරිපූර්ණක 7-8ක් ගෙනල්ලා රුපියල් මිලියන ගණන් වෙන් කරගෙන වාහන ගන්න පාවිච්චි කරගන්නවා. ඊළඟට ප්‍රාදේශීය ඊළඟට තියෙනවා 27 වෙනි යෝජනාව ප්‍රාදේශීය ප්‍රජාව සහ පෞද්ගලික අංශය සමග එක්ව ඝන අපද්‍රව්‍ය ගැටළු විසීම සඳහා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සහාය ලබා දෙනවා කියලා හොඳ යෝජනාවක් යෝජනාව හොඳ හැබැයි වෙන් කළ තියෙන රුපියල් මිලියන 50යි ලක්ෂ 500යි ප්‍රාදේශීය සභාව තියෙනවා 330ක් විතර ලක්ෂයක් එකමාරක් දීලා මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන්ද ওই ප්‍රාදේශීය සභාවල දැන් මේ තියෙන බරපතල ප්‍රශ්නය බරපතල ප්‍රශ්නය තමුන්වහන්සේ වෙන් කළ තියෙන රුපියල් මිලියන 50යි දැන් ඊළඟට මේක යෝජනාවක් තිබෙනවා 28 වෙනි යෝජනාව 28 වෙනි යෝජනාවෙන් තියෙන්නේ ජනතාවගේ සෞඛ්‍ය නැංවීම සඳහා මේක තියෙනවා ජනතාව සෞඛ්‍ය සම්පන්න කිරීම සඳහා යම්කිසි ආකාරයක උද්‍යාන හදන්න ඕන කියලා මේ තියෙන්නේ 33 වෙනි යෝජනාව සෑම ප්‍රාදේශීය සභාවකම ශරීර සුවතා මන්තිරු සහිත හරිත උද්‍යාන ස්ථාපිත කරනවා පුස්තකාලයක් ව්‍යායාම මධ්‍යස්ථානයක් යෝග භාවනා හා අනෙකුත් අධ්‍යාත්මික අඩු ක්‍රීම හැකියුන පිස විවෘත පියසක්ද මෙම වැඩසටහන ඇතුළත් වෙනවා කියලා රුපියල් මිලියන 1500ක් වෙන් කළා තිබෙනවා හොඳයි එහෙම හදන එක හැබැයි ඒ යෝජනා යටතේම තියෙනවා මේ සඳහා මාතර නිල්ලොලා ගඟේ වම් මියුරේ නිල්ලොලා එළිය නම් වූ ආදර්ශ උද්‍යානයක් සහ සුවිසල් කලාපයක් ස්ථාපිත කරනවා කියලා හොඳයි මාතරට මාතර ජනතාවට තමන්ගේ විවේකය ගත කරගන්න පුළුවන් ඒකට මිලියන 1500ක් දැන් මට තියෙන ප්‍රශ්නේ ගරු ලක්ෂ්මන් සේනත් ඇමතුමා නිල්ලොලා එළියට මිලියන 1500ක් යනකොට තමුන්නාසික බදුල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල සුවතා මන්තිරු හදන්නේ කොහොමද මුළු රටටම තියෙන මිලියන 1500යි රටටම මිලියන 1500යි අපිත් කැමති නිල්ලොලා එළිය වගේම ශරීර සුවතා මන්තිරු සහිත ඒ කලාප හැමතැනම ඇති වෙනවා නම් ඒ ප්‍රමාණය මුදල් වෙන් කරලා එතෙන්ට මිලියන 1500යි රටේ වෛද්‍යවරු හදන්න සබරගමුව වයඹ මොරටුව වෛද්‍ය පිටුතුන හදන්න රුපියල් මිලියන 1250යි තියෙනව නේද පරස්පරයක් මොකක් හරි බැලුව බැලමට පේනව නේද ඊළඟට ඊළඟට තමයි මේ තමුනාසලා මම දැක ඉග්‍රියල් එමත්තුමත් කියනවා මේ ආයෙන් අපි තරුණයන්ට අතවනනවා කියලා හොඳයි හැබැයි බලන්න දැන් මේ තරුණයන්ට අතවනන වැනින්නේ මේ පුළුවන් ද තමුනාසල යෝජනා කරලා තිබෙන මේ ටුක් ටුක් ව්‍යාපෘතිය අපිට ඕමනා තිබෙන්නේ අපිට ඕමනා කරන්නේ සංචාරක ව්‍යාපාරය දිනු කරනවා නම් ත්‍රිවිල් කියන සංචාරක නෙවෙයි ගණන් ගන්න ඕනේ ඊට වඩා ඉහළ සුඛෝභෝගී වාහන යන සංචාරකයා සිංගප්පූරුවේ මැලේසියාවේ රටවල සංචාරකයන් වෙනුවෙන් වෙන් කරන එහෙම වාහන අපි අපි තාම අතවනනවා මේ නවෝත්පාදන ආර්ථිකය දනවා කියලා තරුණයන් අතවනනවා කියලා ත්‍රිවිල් එක යන සංචාරකයා ගෙනා ගන්න. ඒ තමුන්වාසලම කියනෝ නේද මේ ඕ ලෙවල් අසමත් ඒ ලෙවල් අසමත් තරුණයන් ත්‍රිවිල් වලට ගාල් වෙලා ලක්ෂ ගාණක් තමන්ගේ තරුණ කාලේ නාස්ති කර ගන්නවා කියලා එහෙනම් මොකද කරන්න ඕන? අපි දැන් මීට වඩා එහාට ගිහිල්ලා ඒ සංචාරකයන්ටත් සංචාරක තාකෂණය කරගන්න පුළුවන් අපේ රටේ තරුණයන්ගේ වැඩක් ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදන්න ඕන. මේ ඩීසල් ත්‍රිවිල් එක පෙට්‍රල් ත්‍රිවිල් එක වෙනුවට ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගෙනාවයි කියලා අපේ රටේ තියෙන මූලික ප්‍රශ්නය පාරේ වාහන තදබදය අඩු වෙන්නේ නැහැ. පරිසර ප්‍රශ්න නෙවෙයි අංක එක පාරේ වාහන තදබදය. එක ත්‍රිවිල් එකකින් තව ත්‍රිවිල්ලා රිප්ලේස් කරා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මේ යෝජනාවේ තිබෙන තවත් කරුණක් පිළිබඳ අවධානය යොමු කරන්න කැමැති හොඳයි මම අවසන් කරන්නම් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි දැන් කෘෂි කර්මාන්තය පිළිබඳව තම අවධානය යොමු කළ තිබෙනවා අතන රටක ගත රටක් සංවර්ධනය කිරීමේදී ආරක්ෂාව ආහාර සුරක්ෂිතභාවය වගේම බලශක්ති පිළිබඳව අපේ ස්වෛරීත්වය වැදගත් වෙනවා හැබැයි දැන් පහුගිය කාලෙදී විශේෂ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වෙච්ච හැම වෙලාවකම 2001 2003 කාලේ ඉඳලම ඕ රටේ ජනතාව කෘෂිකර්මෙන් ඈත් කරන කටයුතු කළා. ඒ නිසා අර තමුන්වහන්සේ යලි පුබුදු ශ්‍රී ලංකා වැඩසටහනේ තිබුණ බස්සායර පළාතේ කුඹුරු ගොඩ කරන්න. කෘෂිකර්මන්තෙන් ඈත් කරන්න. ඒකම ඉස්සරහට අරගෙන යනවා මේ අපේ ඉන්න කෘෂිකර්ම මහත්තුමත්. එතුමා මම මේ තියෙන 2016 මාර්තු මාසේ අනුරාධපුරේ ගිහිල්ලා එතුමා කියනවා වී වගාව අඩු කරන්න ඕනේ. ඇයි? දැන් මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදනය වෙනවා. ඒ නිසා තමයි ප්‍රශ්න තිබෙන්නේ වී ගොවියට සහතික මිලක් දෙන්න බැරි. ගොවියගේ මිලාඩු වෙන්නේ ඒකයි ඒ නිසා දැන් වී වගාවේ නෑත් වෙන්න වී වලින් ඈත් වුණා කියලා ගොවියාට පාඩුවක් සිදු වෙන්නේ නෑ කෘෂිකර්ම අමාත්‍ය දුමින් දිසානායක වී මිල වැඩි කරන වී වගාව අඩු කරයි දැන් ඇමතිවරයා ගිහිල්ලා කියනවා අනුරාධපුරයට ගිහිල්ලා වී වගාවෙන් ඈත් වෙන්න කියලා හැබැයි මෙහෙම කියලා අනිත් පැත්ත හරිනකොට කන්න දෙකක් පෑවුවට පස්සේ මොකද වෙන්නේ කන්න දෙකක් වැස්ස නැතුණාට පස්සේ පිටරටින් හාල් නැවෙනකම් බලන් ඉන්නලා තියනවා නේද මේ කරන්න ඕන කම තිබෙන්නේ මොකද්ද රටේ ආහාර සුරක්ෂිතතාවය හදන්න අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරලා මුදල් ප්‍රමාණයක් වෙන් කරලා අපේ රටේ මේ හාල් ගබඩා කරගෙන මේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම නෙවෙයිද ඒ වෙනුවට මේ කෘෂි කර්මාන්තෙන් ඈත් වීමෙන් හරියන්නේ නැහැ ඒවගේ මං ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ බියර් සම්බන්ධ ප්‍රශ්නයට. අතන මේ යෝජනාවලියේ තිබෙනවා මේ පැණිබීම නිසා දරුවන්ට සහ තරුණයන්ට දියවැඩියාව හැදෙනවා, තරබාරු වෙනවා. ඒක නිසා පැණිබීම වලට බද්දක් ගන්නවා කියන එක. දියවැඩියාව ඇත්ත ප්‍රශ්නයක් වෙලා තිබෙනවා අපේ ළමා පරපුර අතරේ. එහෙම දෙයක් කරන එකේ හොඳ කමක් තියෙනවා. එතකොට ඒක අග්න්‍යාශයට හොඳයි. හැබැයි ඒ පැත්තේ එතනින් අනිත් පැත්තට ගත්තොත් එහෙම බියර් වල බද්ද අඩු කරනවා. මං අහන්නේ මේ යෝජනාව ගෙනීම සඳහා 214 වෙනි යෝජනාව මේ මත්පැන් පරිභෝජනයේ සම්බන්ධ සංඛ්‍යා දත්ත කොහෙන්ද මුදල් ඇමතිවරයා ගත්තේ? මේ තිබෙන්නේ ඒ මුදල් ඇමතිවරයාමටම අයිති වෙලා තිබෙන මුදල් ඇමතිවරයාටම අයිති වෙන ආයතනයක් වන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී නොවැම්බර් 7 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජරට විශ්වවිද්‍යාලය, ස්වීඩනයේ මධ්‍යසාර පිළිබඳ තොරතුරු කවුන්සිලය ඔවුන් අවුරුදු 25ක් තිස්සේ ලංකාවේ දත්ත සමීක්ෂණය කරලා ඉදිරිපත් කරන වාර්තාවක්. ඒකෙන් කියනවා ලංකාවේ මත්පැන් පාවිච්චි කරන ප්‍රතිශතය 20%යි, කාන්තාව 1%කටත් වඩා අඩුයි. ඒ වගේම අපේ රටේ බියර් වල ඇල්කොහොල් ප්‍රමාණය වැඩි. 1995න් 96න් පස්සේ බියර් ප්‍රමාණය සහ ඇල්කොහොල් ප්‍රමාණය භාවිතය වැඩි වෙලා තිබෙනවා. දැන් මේ බියර් අඩු කිරීමෙන් වෙන්නේ කසීපු බොන මිනිස්සු බියර් බොන එක නෙමෙයි. තවත් කොටසක් බියර් වලින් පටන් අරගෙන අරක්කු දක්වා ඇල්කොහොල් භාවිතා කිරීමේ පෙළඹුවක් හදන එක. GLP රිසමතුමා 1995 බියර් මිල අඩු කරලා කසිප්පු වෙනකොට බියර් පාවිච්චි කරන මිනිස්සු ගත්තේ නැහැ. එදා හැම පාටියකම පාසල් දරුවන් ඉඳලා තරුණයන්ගේ තරුණියන් ඉඳලා කාන්තාව දක්වා බියර් පාවිච්චි කරලා එතනින් එහාට ගන්න පටන් ගත්තේ. ඒ නිසා ඇල්කොහොල් භාවිතා වැඩි වුණා. මතර තිතෙන්වත් ඒක වළක්වා ගන්න බැරි වුණා. ඒ කාලෙත් රටේ ඇල්කොහොල් පාවිච්චි වැඩි වෙලා තිබුණේ. ඒ නිසා මේ යෝජනාව ගත්තොත් එහෙම ඇමතුමා යුරෝපේ විදිහට කල්පනා කරනවා ඇති. කඳ මාතරුණාට ඔළුව යුරෝපේ. හැබැයි ඒක මෙහෙට බස්සන්න බෑ. මෙහෙ වෙන්නේ මෙහෙ එහෙම ඇල්කොහොල් සංස්කෘතියක් නැහැ. මේකෙන් වෙන්නේ අර ඇල්කොහොල් සුලභතාවය වැඩි වෙලා ඒ සඳහා පෙළමෙන පිරිස වැඩි වෙන එකයි. ඒ නිසා මම හිතනවා මම අපි යෝජනා කරන මේ යෝජනාව වහම ඉවත් කරගන්න කියලා මේ බියර් මිල අඩු කර ගැනීම. දැන් සමස්තයක් හැටියට මම අවසන් කරන්න නියෝජකාරක සභා සභාපතිතුමනි. ඉතින් මේ අයවැයි ජනතාවට සතුරු වෙන්න පුළුවන් දේවල් තියෙනවද? ඇත්තටම සමහර ඒවාට මිලියන 10 15 25 වෙන් කළා තියෙනවා. ඒවා ඉතින් කාටවත් සතුරු වෙන්න පුළුවන් දේවල් නෙමෙයි අයවැය ලේඛනයත් එක්ක. මොකද මම කැමති මේක සංසන්දනය කරන්න අපේ කෘෂිකර්ම අමාත්‍යංශයත් එක්ක. සාමාන්‍ය ඕන එකකට තියෙනවා සංසන්දනය කිරීමේ ඒකක තියෙනවා. දම්වැල්, සැතපුම් එන පඩි මොනවා හරි ඒවා. ඉතින් මම කැමති දැන් ගන්න තමුන්නාසෙලා මේ වහලා තාමත් හරියට පාවිච්චි කරන්නේ නැති නේද රාජ්‍ය අමාත්‍යතුමා? 2016 අප්‍රේල් මාසයෙන් අරගෙන දැන් අද වෙනකොටත් හරියම පාවිච්චියක් නැති මේ කෘෂිකර්ම අමාත්‍යංශ බිල්ඩින් එක තියෙනවානේ මේ අපි යනකොට හම්බෙන ඕකට මාසයකට කුලිය ගෙවනවානේ රුපියල් 1,247ක් ඒවා දල වශයෙන් රුපියල් මිලියන 25ක් වහලා තියෙන කාලෙත් ගෙව්වා. දැන් මේ ළඟදී ඇහුවට පස්සේ ඒකේ ලයිට් බිලම මාස 3කට අරේ මාස 16කට කෘෂිකර්ම අමාත්‍යංශයට 1,149යි. මේකේ මාස 3ට 1,179යි. මේකේ මාස 3ට 1,149යි. දැන් බලන්න. දැන් බලන්නකෝ මේ අයවැයේදී ජනතාව වෙනුවෙන් දක්වලා තියෙන සැලකිල්ල. ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීමට පළාත් පාලන ආයතන වලට සහාය වීම. සබීත ගොඩනැගිල්ලේ මාස දෙක කුලියට සමානයි. රටේම ඝන අපද්‍රව්‍ය ප්‍රශ්න විසඳන ආයතන වලට දෙන්නේ සබීතගේ බිල්ඩීමේ මාස දෙක කුලිය. රටේම කාන්තා ව්‍යවසායකයන් සඳහා සහනාධාර දෙන්න ආණ්ඩු වෙන් කළ තියෙන්නේ සබීත ගොඩනැගිල්ලේ මාස දෙක කුලිය. මේ කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ දේවල් කුරුඳු ගම්මිස් දැන් අපේ දයගම ගැමතුමාට වෙන වැඩක් නැහැ. කුරුඳු ගම්මිස් ටික හරි වගා කරගත්තේ නැත්තම් කුරුඳු ගම්මිරිස් පළ තවන් 1000ක් හදන්න වෙන් කළ තියෙන්නේ අවුරුද්දටම සබීතගේ බිල්ඩීමේ මාස දෙක කුලිය. කුරුඳු කර්මාන්තය ගැන විද්‍යාලයක් හදන්න පුහුණු ශක්තිමත් කරන්න ඒ වෙන් කළ තියෙන්නේ සබීතගේ ගොඩනැගිල්ලේ මාස දෙක කුලිය. අපේ රටේ තේ රබර් පොල් මේ ගැන අයවැය තියෙන ඔක්කොම එකතු කළ බැලුවත් ඒ එකතුව යන්තම් අර ගොඩනැගිල්ලේ අවුරුද්දක කුලිය. විද්‍යාපීඨවල ගුරුවරු බවට පත් වෙන්න ඉගෙන ගන්න දරුවන්ගේ සිසුන්ගේ මාසික දීමනා වැඩි කරන්න අවුරුද්දක් ඇතුලේ මාසික දීමනා වැඩි කරන වෙන් කළ තියෙන්නේ සබීතගේ ගොඩනැගිල්ලේ මාස දෙක කුලිය. කරාපිටිය රෝහලේ හරි විනාඩියයි. කරාපිටිය රෝහලේ මහාචාර්ය එකක් හදන්න හම්මන්තොට එකක් නෑ, මාතර එකක් නෑ, කරාපිටියට ප්‍රොෆෙසරල් යුනිට් එකක් හදන්න වෙන් කළ තිබෙන්නේ සබීතගේ ගොඩනැගිල්ලේ මාස දෙක කුලිය. අපිට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට මහපොළ වැඩි කරන්න කියන්නේ මහපොළ ගන්න ශිෂ්‍යන් ගන්න වැඩි කරන්න වෙන් කළ තිබෙන්නේ අවුරුද්දටම සබීතයි ගොඩනගිල්ලේ මාස 3ක කුලිය සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ රක්ෂණය කරන්න සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 84000 රක්ෂණය මේක ඉවර කරනවා රක්ෂණය කරන්න සබීතයි ගොඩනගිල්ලේ මාස 4ක කුලිය පොළොන්නරුවේ ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ රෝහලේ මාතෘහා ලදුරේකගේ හදන්න අවුරුතර වෙන් කළ තියෙන්නේ සබීත ගොඩනගිල්ලේ මාස දෙක කුලිය අපේ සාගරත්න ගැමතුමාගේ ආසනේ දෙනියාය ප්‍රාදේශීය රෝහල පළල් කරන්න වෙන් කළ තියෙන අවුරුද්දටම සබීතගේ ගොඩනගිල්ලේ මාසක කුලිය
හරි හරි
බෞද්ධ පුස්තකාලයක් හදත් දෙකයි
නෝ නෝ නෝ
අපේ රටේ ඒක තමයි අපේ මේ බෞද්ධ රටේ බෞද්ධ පුස්තකාලයක් හදන්න බෞද්ධ පුස්තකාලයක් හදන වෙන් කළ තියෙන අවුරුද්දටම සබීතගේ ගොඩනගිල්ලේ මාස දෙක කුලිය රටේ ඉන්න කලාකාරයෝ ගොඩක් ඒගොල්ලන්ට රක්ෂණයක් කරන්න වෛද්‍ය රක්ෂණයක් ලබා දෙන්න වෙන් කළා තියෙන්නේ සබීතගේ ගොඩනැගිල්ලේ දින 12ක කුලිය ඔන්න අයවැය බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔන්ඩබල් බී හරිසර්
මොනාලි බස්ස ගරෝ නියෝජ කාරක සභා සභාපතිතුමනි මගේ මිත්‍ර නලින්ද ජයතිස්ස මෙතුමා සබීතා මෙතිනියත් එක මොකක් හරි ජරමරයක පැටලිලා තියෙනවා මොකද එතුමා තමයි න්‍යාය දත්තයකට තෝරා ගැනීම ගැන මම කනගාටු වෙනවා මේ වගේ පාර්ලිමේන්තුවක ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ මගේ උගත් මන්ත්‍රීතුමා එතුමා උත්සාහ කෙරුවා හැම වෙලේම විවෘත ආර්ථිකය තුලින් තමයි මේ රට කඩා වැටුනේ විනාශ වුනේ කියන මතය ගේන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මම එතුමට මතක් කරලා දෙන්න කැමති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටේ විවෘත ආර්ථිකය හඳුන්වා දෙනවත් එක්කම අපිට නොහිතූ අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එකක් තමයි එතුමම දන්නවා 80 ගණන් වල පැවතිච්ච දකුණේ කැරැල්ල ඊට පස්සේ අවුරුදු 30ක් 30 තිබිච්ච මේ රටේ යුද්ධය ඒ වගේම ස්වභාවික විපත් අපි බලාපොරොත්තු නොවුණු ආකාරයේ යම් යම් ප්‍රශ්න ගණනාවකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මේ පැවතිච්ච හැම රජයකට මේ ඒවට මුහුණ දෙනවත් එක්කම තමයි මේ ක්‍රමයේ ඉස්සරහට ගෙනියන්න සිද්ධ වෙලා තිබුණේ. ඒක එක්සත් ජාතික පක්ෂයටත් එහෙමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහෙමයි. ඒ හැම ආණ්ඩුවලටම මේ ප්‍රශ්න ආව. අවුරුදු 30ක් තිබිතේ යුද්ධෙත් එක්ක අපිට මෙහාට ආයෝජකයෙක් එන්නේ නැති තත්ත්වයටපත් වුණා. එහෙනම් අපිට චීනෙත් එක්ක සංසන්දනය කරපුවාම වියට්නාමෙත් එක්ක සංසන්දනය කරපුවාම ඒ අනිකුත් රටවල් එක ගත්තාම අපි ඊට වැඩි හාස්පසින් වෙනස් තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙච්ච නිසා ඒ ක්‍රමවේදය යම් යම් අඩාල වීම සිද්ධ වුණා. ඉතින් මොන ප්‍රශ්න තිබුණත් අපි විශේෂයෙන් මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි 2017 වර්ෂයේ අපිට බලාපොරොත්තු නොවුණු ආකාරයේ මහා නියගයක් ආවා. අපේ රටේ කෘෂිකාර්මයේ සම්පූර්ණයෙන්ම 50%කට වැඩිය කෘෂි ආර්ථිකයේ සම්පූර්ණ විනාශ වුණා. ඒක වසර දෙකක් තුනක් යනකම් කන්න දෙකක් තුනක්ම එක පිටට ආව නිසා අපි විශාල පසුබෑමකට ලක් වුණා. ඒක ගිය අවුරුද්දේදී අපිට ඒ සඳහා මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම රටෙන් තුනෙන් එකක ප්‍රමාණයකට ඇතිවෙච්ච නියගය වගේම ගම්වතුර සහ නායෑම් වලට මුහුණ දීලා රටේ ආර්ථිකයට මහා විශාල හානියක් වුණා. මේ වැනි පරිසරයක් තුල තමයි එතුමා මේ අයවැය නිර්මාණය කරන්න මේ අයවැය ඉදිරිපත් කරන්න එතුමා මේ කටයුත්ත කරලා තියෙන්නේ. එනිසා මං හිතන්නේ හිටපු මුදල් ඇමතිවරු හිටියනම් ඒ හැම එක්කෙනෙක්ම තමන්ගේ මට්ටමින් උත්සාහයක් දරලා තියෙනවා. හැබැයි ඒ දරපු උත්සාහයන් එක්ක බලපුවාම අපිට සතුටු වෙන්න පුළුවන් මංගල සමරවීර ඇමතිතුමා විශේෂයෙන්ම මේ යහපාල ආණ්ඩුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ පක්ෂ දෙකම එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන කියන අද මේ දෙවන්ත වැඩසටහනට දායකත්වයක් දෙන්න මම හිතනවා මේ අයවැය අපිට ඉදිරියේදී ඉවහල් වෙයි කියන එක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම ගරු කාරක සභා සභාපතිතුමනි මම තමුන්නාන්සේට මතක් කරනවා එක පැත්තකින් ගිය වසර ගණනාවක තිබිච්ච මහ විශාල ණය කන්ද ඒවගේම රටට ජාතියන්තර ඇතිවෙලා තිබිච්ච අපකීර්තිය. ඒත් එක්කම GSP ප්ලස් සහනය වගේ මේ වගේ ප්‍රශ්න ගණනාවක් හමුයි. රටක් ඇටියට අපිට මුණ දෙනකොට මේ අයවැය මේ ආකාරයෙන් හරි ජනතාවක පැත්තෙන් හිතලා හැම අංශයක් කෙරෙහිම මේ පුළුල් ලෙස බල්ලා තියෙන. මම මට කිව්වා මෙතුමා මට ඉස්සල්ලා කතා කරපු ඒ ගරු මන්ත්‍රීතුමා කිව්වා මාතර දිස්ත්‍රික්කෙට නිල්වලා සංවර්ධන ඉතින් මං හිතන්නේ ඒකේ වැරද්දක් ඇති කියලා. මොකද ඒ මනුස්සයා රටේ මුදල් ඇමතිවරයා හැටියට මගේ මිත්‍රයා එහෙම එහෙම දෙයක් හරි කරලා දෙනවා. එතුමා පෞද්ගලික දෙයක් නෙමෙයි. ඒ ප්‍රදේශයේ ජනතාවත් බලාපොරොත්තු වෙනවා තමන්ගේ මුදල් ඇමතිවරයාගෙන් යම්කිසි වරප්‍රසාදයක්. අපි දන්නවා ඒ කාලේ රොනිදමැල් මැතිතුමා මාතරට විශ්වවිද්‍යාලය හදපු නිසා අද මේ රටේම දරුවෝ එහෙන් ඉගෙන ගන්නවා. ඒක හොඳ ආයෝජනයක්. ඒ වගේම ඒ පළාත්වල හිටපු ඒ මැති ඇමතිතුරු තමන්ගේ දිස්ත්‍රික්කවලින් වැඩක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම මම දකින එක දෙයක් තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනසක් සිදුවිය යුතුයි වහාම. අපි දැනට අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමේ අපි තමුන්නාස්සලා දන්නවා විශේෂයෙන් මේ අධ්‍යාපන ක්‍රමයේ දරුවා විභාගයට සූදානම් කරනව හැරෙන්න වෙන ක්‍රමයක් අද නැහැ. හැම වෙලේම මොන්ටිසෝරි පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යනකම් කරන්නේ හැමදාම දෙමව්පියෝ තමන්ගේ දරුවා අරන් ටියුෂන් පන්තියට දුවන එක තමයි කරන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ඒ අය බලනවා මේ තරඟකාරී විභාගයට මුණ දෙන්න දරුව පෙළගස්සන අය රෙන එතනින් එහාට ලෝකයක් නැහැ. දරුවන්ගේ දමා ලෝකයද නැති වෙලා තියෙනවා. ඒ වගේම අපිට අද නවීන ලෝකෙට ගැලපෙන ආකාරයට රැකී රක්ෂාවලට ගැලපෙන ආකාරයට තමන්ගේ මේ රටේ අධ්‍යාපනයේ ක්‍රමේ තාමත් විවර වෙලා නැහැ කියන එක බොහොම වගකීමෙන් කියන. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ රජයේ විශේෂයෙන්ම ගරු අධ්‍යාපන ඇමතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂ උනන්දුවක් දක්වනවා. එතුමා අධ්‍යාපන ඇමතිවරයා සිටිය කාලේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ගත්ත තීන්දුව තීරණවල අද ප්‍රතිඵල අපිට ලැබෙනවා. අද මධ්‍යම විද්‍යාලවල ඇති වෙලා තියෙන විදුහල්පතිවරු ඒ වගේම ගුරු විද්‍යාලවල ඒ විවිධ වැඩ කටයුතු දිහා බලපුවාම එදා ගත්ත තීන්දුව අදටත් ගැලපෙනවයි කියන එක මම විශේෂයෙන් ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි අද රටේ තරුණ තරුණියන්ගේ රැකී රක්ෂා ප්‍රශ්න වෙනුවෙන් අපිට අලුතෙන් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම රැකියාව වලින් පුරවලා තියලා ඒ අය නිකම්ම නිකරුණේ කාලය ගත කරන්න අද කොටසකට සිද්ධ වෙලා තියෙනවා. මොකද අපේ මම මුලින් මතක් කරුවා වගේ අධ්‍යාපන ක්‍රමේ විභාග පාස් වුණාම විභාගයෙන් පස්සේ ආණ්ඩුවේ රැකියාවක් බලාපොරොත්තු වෙන මානසික තත්ත්වය අද රටේ ගොඩනැගිලා තියෙනවා. අද පෞද්ගලික අංශයේ රැකියා උත්පාදන වැඩපිළිවෙල දිරිමත් කිරීමේ අත්‍යවශ්‍ය කාරණේ අත මතු වෙලා තියෙනවා. ඒ නිසා මේ අයවැයේදී අපි දකිනවා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ප්‍රමුඛස්ථානයක් ගැන කටයුතු කරලා තියෙනවා. ඒක අපිට සතුට කරුණක්. ඒ අය වෙනුවෙන් මේ කටයුත්ත සඳහාත් මූලික වැඩපිළිවෙලක් එක් කරලා තියෙනවායි කියලා සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි මම මුදල් ඇමතිතුමාටත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් මතක් කරන්න. දැන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අලුත් නයෝජනා ක්‍රම වැඩසටහන. මම දැක්ක මේ නයෝජනා ක්‍රමේදී විශේෂයෙන්ම පුංචි ව්‍යාපාරිකයන් සඳහා මේකෙන් සහන දෙනවයි කියලා මේ ආයෝජනා ක්‍රමේ ඉදිරිපත් කරලා තියෙනවා. මේක ප්‍රතිපත්තිය හොඳයි. වැඩසටහන හොඳයි. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගිකව ගමේ ජනතාවට නැත්නම් පුංචි ව්‍යාපාරිකයට අලුත් ව්‍යවසායකයන්ට මේ ක්‍රමය සාර්ථකව කෙරෙනවද? මම දන්නවා එදා රොනිදමැල් මැතිතුමා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවල ඉඳලා ඇති කර මහජන බැංකුව ආරම්භ කෙරුවේ මේ පරමාර්ථය ඇතුව. ඒ වගේම අනිකුත් ග්‍රාමීය බැංකු පටන් ගත්තා මේ සම්බන්ධයෙන්, සනස බැංකුව පටන් ගත්තා පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධයෙන්, ඒ වගේම සමෘද්ධි බැංකු පටන් අරන් තියෙනවා මේ වැඩසටහන වෙනුවෙන්. මං හිතනවා මේ වැඩසටහන් වෙනුවෙන් පටන් ගත්ත ඒ බැංකුවල මේ ක්‍රමවේදයන් තුලින් ගමේ පුංචි මිනිස්සුන්ට මේ සහනය ලැබෙනවත් අලුත් ව්‍යාපාරිකයට ගමේ ඉන්න පුංචි කඩකාරයාට එහෙම නැත්නම් කඩල විකුණන මිනිහට එහෙමත් නැත්නම් අලුතෙන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේ ක්‍රමවේදයේ ගමට යන වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම රජයේ හොඳ ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ ගන්නවා. දැන් අපි දන්නවා ලංකා පුත්‍ර බැංකුව ආරම්භ කරේ මොන පදනමෙන්ද? හැබැයි ඒ ලංකා පුත්‍ර බැංකුව ආරම්භ කෙරුවට ඒ සහනයන් ටික ඒ රජයේ බලාපොරොත්තු වෙන ඒ ග්‍රාමීය මට්ටමට යනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් ඒ ක්‍රමවේදී අනුගමනය කරනවද කියන ප්‍රශ්නයත් එක්ක අපිට රටේ ජනතාවට ඒ සහන ලැබෙනවද කියන ගැටලුවත් මතුවලා තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න කැමති මේ සම්බන්ධයෙන් උදල් අමාත්‍යාංශයේ පසු විපරමක් කරනවා. අද බලන්න ගමේ ඉන්න ගිනිපොලියට දෙන සමාගම් තමයි අද රජ කරන්නේ. සමස්තයක් හැටියට ප්‍රාදේශීය වශයෙන් තියෙන ග්‍රාමීය ජනතාවගෙන් 140කට වැඩිය මේ ගිනි පොලී කරුවන්ගේ බිල්ලක් බවට පත් වෙලා ඒගොල්ලන්ගේ ගොදුරක් බවට පත් වෙලා ඒ ක්‍රම මේ රජය ගන්නා ක්‍රමවේදයේ ගමට යෑමේදී මේ අතරමැදි අවස්ථාවවලදී ඒ රාජ්‍ය සමහර බැංකුවල ඒ කරන ක්‍රමවේදයන් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ගිනි පොලි කරුවන්ට අද හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලවල වල අපිට අහන්න දකින්න ලැබිච්ච අමිහිරි අත්දැකීම් තියෙනවා. මම දැක්ක එක සැරයක් යාපනයේ දිස්ත්‍රික්කයේ එක දරු පවුලක් ගිනි පොලියට ගත්ත ණය ටික ගෙවා ගන්න බැරුව වසපානය කරලා මැරිච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ ගිනි පොලි කරුවන්ගේ ණය අරන් ජීවිත නැති කරගත්ත අවස්ථා මතක් වෙනවා. ඒ වගේම මට මතක් වෙනවා මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිනිය චාල්ස් මැතිනිය එතුමිය සම්පූර්ණම මේ ගිනිපොලී ණය ක්‍රමවේදයන් මයික්‍රෝ ෆිනෑන්ස්ේ බැංකු ක්‍රම පොඩි පොඩි ආයතන විදියට පවත්වාගෙන එනවා. සම්පූර්ණ මඩකලපුව දිස්ත්‍රික්කයේ එතුමිය තහනම් කෙරුවා. මොකද මේ මංකොල්ල කෑම වලට ලක් වෙනවා. විශේෂයෙන්ම අපේ කාන්තාවන් ඒ සඳහා ගොදුරු වෙනවා. ඒ නිසා මම මුදල් ඇමතුමාටත් එතුමාගේ නිලධාරීන්ටත් මතක් කරන්න කැමතියි මේ ක්‍රමවේද ඉතාමත්ම හොඳයි. හැබැයි මේක පහළට යනකොට හරියට ප්‍රාදේශීය වශයෙන් නියම සුදුසට මේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙනවද කියන එක අපිට ගැටලු සහගතයි. ඒ සඳහා ක්‍රමවේදයක් හදලා පසු විපරමක් ඇති කරොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම උදාහරණයක් ඇටියට කියනනම් අද සාමාන්‍ය කෙනෙක්ට ගියාම රාජ්‍ය බැංකුව සහ පෞද්ගලික බැංකුවල ගමේ මිනිහෙකුට ගියාම ණයක් ගන්න ගියාම මොනතරම් දුෂ්කරතාවලට මුහුණ පාන්න සිද්ධ වෙනවද? එයාගෙන් මොන විදිහටද මේ ණය අය කර ගැනීමට කතා කරනව ඇරෙන්න එයාට මේ සහන ලබා දීමට ඒ අදාළ නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. මොකද අද බැලුවොත් සාමාන්‍ය රුපියල් ලක්ෂයකට අඩුව ගන්න ණය මුදල් ලබා දීමත් ඒ වගේම ඊට වැඩි මුදල් ඒ වගේම බිලියන ගණන් වලින් දුණු මහා ව්‍යාපාරික සමාගම් වල ණය බොල් ණය හැටියට කපා හරිනවා. හැබැයි ගමේ පුංචි මිනිහ ගත්තොත් පොඩි ණයටත් අද අය කිරීමට ගන්නව ඇරෙන්න වෙන වැඩපිළිවෙලක් නැහැ. එනිසා මම සියලුම රාජ්‍ය බැංකු වලින් ඉල්ලනවා විශේෂයෙන්ම එක පැත්තකින් ගම් වතුරෙන් ණයයම් ගියන් ප්‍රදේශවලට ඒ තමන්ගේ ව්‍යාපාරවල
තියෙනවා
මට තමන්ගේ ව්‍යාපාරවලට ගත්ත ණය කපා හරින්න ඉල්ලනවා නෙමෙයි අඩු බාරේ පොලිස් සහනේ හරි අපිට ලබා දෙන්න. ඒ වගේම කන්න තුනක් එක දිගට ගොවිතැන් පාළු වෙච්ච නියගේ නිසා විපතටපත් වෙච්ච කෘෂිකාර්මික ප්‍රදේශවල ඒ අය ගත්ත ණය පොලිය සහනාධාරයක් ලබා දෙන්න කියන එක මම මේ අවස්ථාවේ රජයට යෝජනා කරනවා. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන් මම ඉතාමත්ම අගය කරනවා අර පැණිබීම වෙනුවෙන් අද බහුජාතික සමාගම්වල වගේම දේශීය වශයෙන් තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් විශේෂයෙන්ම පාසල්වලට දරුවන් සඳහා වෙනම පැණිබීම වර්ග හදලා විස අධික කෙමිකල් වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම අපිරිසුදු වතුර පාවිච්චි කරනවා. බීම පැකට් වෙනම හදනවා. ඒ වගේම විවිධ රටවලින් ගේන බීම වර්ග ගෙනල්ලා මේ පාසල් දරුවන් සහ පොඩි අය අතරේ මේක ජනප්‍රිය කරලා තිනුන. ඒක වහාම නවත්තන්න ඕනේ. මොකද මම නම් කියන්නේ විශේෂයෙන්ම විස රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තිනුන. ඒ වගේම මේ විවිධ වර්ගයේ අයිස් පැකට් වර්ග ඒ පැණි බීම ඒක වහාම තහනම් කර යුතුයි. ඒ වගේම තමයි ගරුකාරක සභා සභාපතිතුමනි, මම තවත් යෝජනාවක් හැටියට මුදල් ඇමතිතුමාට මතක් කරනවා. අද අපිට අපේ මේ නගරබර ප්‍රදේශවල ගොවි නිෂ්පාදන ගෙනාවහම විශේෂයෙන්ම එළවලු සහ පළතුරු අද පරිභෝජනය කරන්න බැරි තත්ත්වයට තියෙනවා. කල් බොහොම කෙටි කාලවලින් ශනිකව ඒ එළවලු ටික ඉදවන්න විවිධ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. විවිධ රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා, කාබයිට් පාවිච්චි කරනවා, වෙනත් කෙමිකල්ස් පාවිච්චි කරනවා. අද හොඳ පළතුරක් රටේ ජනතාවට භුක්ති විඳින අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මම රජයට යෝජනා කරනවා, කරුණා කරලා ඒ වගේ ගේන ඒ ශනිකව එළවලු පළතුරු වලට පාවිච්චි කරන ඒ විස අධික රසායන ද්‍රව්‍යත් වහම තහනම් කරන්න, තහනම් කරලා පිරිසුදු එළවලු ටිකක් ගන්න, ඒ වගේම පිරිසුදු පළතුරු ටිකක් ගන්න මේ පාරිභෝගික ජනතාවට අවස්ථාවක් සලසලා දෙන්න කියන එක මම විශේෂයෙන් මතක් කරමි. මුදල් ඇමතිතුමා මේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරලා මේ සකස් කරපු අයවැයට අපේ සම්පූර්ණ සහයෝගය ප්‍රකාශ කරනවායි කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුති කරමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි ඔනරබල් වාසුදේව නායකර්.
ගරු සභාපතිතුමනි, පළමුවෙන්ම මම කිව යුතුයි අපි අද 7 දෙනෙක් කතා කරන්න ඉන්න ඒකාබද්ධ විපක්ෂයෙන් අපිට තියෙන්නේ විනාඩි 68යි. ඒ අතර 6 දෙනෙක් ඉන්න පක්ෂයක එක්කෙනෙකුට ලැබිලා තියෙනවා විනාඩි 45ක්. මේ විකෘතිය කවදා මේ පාර්ලිමේන්තුවේ නැවත හැදේවිද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි අපි අද තියෙන සීමාව තුළ අපි කතා කරන්න කැමතියි. ජනාධිපතිතුමාගේ තියෙනවා මේ වාර සංකල්පයක් මේ දුප්පත්කම තුරන් කිරීමේ වර්ෂය කියලා. ඒ අතර මේ රටේ දුප්පත්ම දුගීම කොටස හැටියට ජනගහනයෙන් 40%ක් ඉන්න බව ජනා සංඛ්‍යාල ලේකන දෙපාර්තමේන්තුව වලින් කියනවා. මේ අයගේ ජීවිතයට මේ වැඩබදුත් එක්ක එල්ල වෙලා තියෙනා වූ විශාල තර්ජනය තුළ මේ උදවියට මේ අයවැය එල්ල කරන්නේ තවත් මහා සාහසික ප්‍රහාරයක්. මේ නිසා මේ අයවැය මේ රටේ දුප්පත් ජනතාවට විරුද්ධව ගෙනාපු දුෂ්ට අයවැයක් හැටියට අපි හඳුන්වා දෙන්න කැමති. වක්‍රබදු වැඩි වෙලා තියෙනවා 101%. ඒ කියන්නේ සියලුම බදු මේ රටේ පොදු ජනතාවගෙන් උදුරා ගන්නා වූ මුදල්. ඒ අතර ඍජු බදු වල වැඩිවීම 85%. බදු අනුපාතය අද 100ට බදු අනුපාතය 86ක් 85ක් පමණ පොදු ජනතාවගෙන් උදුරා ගන්න අතර 15%ක් පමණයි ආදායම් බදුවා කොම්පැනි බදු වලින් ගන්න. මේ නිසා අද මේ දුප්පත් ජනයාට විරුද්ධව මේ සැලසුම් කරපු මේ අයවැය කුමන්ත්‍රණය පරාජය කිරීම මේ රටේ ජනතාවගේ විශාල වගකීමක්. මේ අයවැය දර්ශනයෙන් කියන්නේ පුළුවන් හැටියට තරඟ කරලා උපයා ගනිල්ලා, උපයා ගන්න හැටියට භුක්ති විඳපල්ලා, බැරි නම් බැරි හැටියට පාං වාටියක සානෙන් ජීවත් වෙයල්ලා. මෙන්න මේකයි මේ අයවැය දර්ශනය. 2016 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව දුගීම 140 මාසික සාමාන්‍ය ආදායම රුපියල් 22,423යි. එයිනුත් අන්ත දුගී 120ක ආදායම රුපියල් 14,843යි මාසික ආදායම. මේ අතර ජනා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවම කියනවා 4 දෙනෙකුගෙන් යුත් පවුලකට අත්‍යවශ්‍ය දේ ලබාගෙන ජීවත් වෙන්න රුපියල් 54,000ක පමණ මුදලක් වැය වෙන බව. මෙන්න මේ ඉලක්කම් ඇතුළත අපට තේරුම් ගන්න පුළුවන් මේ රටේ අඩු ආදායම් ලාභී ජනතාවගේ ඉරණම 70%ක් අපි 0.7ක ජනතාව අරගෙන බැලුවත් ඔවුන්ගේ සාමාන්‍ය ආදායම රුපියල් 50,000ට අඩුයි. ඒ අතරින් 40%ක් රුපියල් 22,000ක ආදායම. එයිනුත් 20%ක් රුපියල් 14,000ක ආදායම. මේ තත්ත්වයන් යටතේ මේ අද තියෙන සමාජ රැකවරණයන් ඉවත්වීමත් සමග මේ රටේ මන්දපෝෂණය දැන්ටත් වඩා වැඩිවේ. දැන් අපේ රටේ බොහෝ දර්ශකයන් හොඳයි, සෞඛ්‍ය දර්ශකය හොඳයි, අධ්‍යාපන දර්ශකය හොඳයි. ඒත් අපේ ළමා මන්දපෝෂණ දර්ශකය ඉතා බරපතල. දැන් මේකට හේතුව කුමක්ද කියලා නොයෙකුත් පර්යේෂණ කළාට වැඩක් නැහැ. ඇත්ත කතාව තිබෙන්නේ මෙන්න මේ සත්‍යය තුළයි. මේ රටේ පාලම ආදායම් ලබන ඒ 40%ක පමණ ජනකොටසට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ විශාල වැඩිවෙන වියදම්බර තත්ත්වයක් එක්කයි. ඊළඟට මේ අයවැය රාමු වෙළඳපොළ මිල ගණන් වලට තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. වෙන මහා රජයේ මැදිහත් වෙලා පාසු ණය පාසු මිල ගණන් ඇති කරන්නේ නැහැ. ඊළඟට ආර්ථිකය ඇදගෙන යෑමේ බර වැටෙන්නට ඕන ජනතාවගේ කරපිටටයි. ඊළඟට රැවටිලි කාරී සෝබන බොරු පොරොන්දු සම්භාරයකින් මේ අයව සකසලා තියෙනවා. මං උදාහරණ දෙකක් කියන්නම්. එකක් අයවැය යෝජනා 2017159ක් තිබුණා. එයින් ක්‍රියාත්මක වෙලා නෑ 80%ක්ම. මේ තමයි පොරොන්දු හා ක්‍රියාත්මක භාවය. ඊළඟට තවත් පොරොන්දුවක් තියෙනවා 2020 වෙනකොට ඒක පුත් කළ ආදායම $5,000 දක්වා වැඩි වෙනවායි කියලා. මේ විදිහේ මනස්කාත කතා කියන්නට මේ මුදල් ඇමතුමා ලැජ්ජ වෙන්නට ඕන. 9%ක වර්ධනයක් නැතුව මේ කියන ඉලක්කයට යන්නට බෑ. අද අපි ඉන්නේ 4%ක වර්ධකයේ තත්ත්වයක් තුළ. ඒ නිසා මෙවැනි පොරොන්දු මාලාවකින් මේ අයව සරසලා තිබුණත් අන්තිම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ අර ජනතාවගේ කරපිටට වැටෙන බදුබර මූලිකව ක්‍රියාත්මක වීම තුළයි. ඊළඟට අනික් මෙහි තියෙන ප්‍රධාන කාරණය ඉහළ පන්තියට සියලුම අධිලාභ සහිත ආර්ථිකයක හිමිකම ලැබෙනවා. මේ විදිහට පෙළගස්සල තියෙන්නේ මේ ව්‍යවසායකයන්ට තව තවත් දිරිගැන්වීම් දෙන්න. ඔව්, නමුත් පහළ ව්‍යවසායකින්ට දිරිගැන්වීම් ලැබෙන හැටි තමුන්නාසයලා දැනගත යුතුයි. 2017 ₹1,750,000 වෙන් කළා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. ඇත්තටම ලබා දුන්නේ $1,700,000. $1,750,000 තියෙනවා ඒ යෝජනාවේ. ඊළඟට තවත් යෝජනාවක් තියෙනවා අපවලින් තොරව. මේ පාර අයවැය කිව්වා වගේම අපවලින් තොරව ව්‍යවසායකින්ට ණය ලබා දෙන ක්‍රමය. ඒ යෝජනාව තවමත් නීතිපතිතුමා ගාව. මේවා ක්‍රියාත්මක නොවන යෝජනා. මෙන්න මෙයයි මා මේ අවස්ථාවේ අවධාරණය කරන්නේ. ඊළඟට ආචාර්ය සුමනසිරි ලියනගේ ආර්ථික විද්‍යාඥයෙක් මේ රටේ ඉන්න, මේ රටේ පොදු ජනතාවගේ පැත්තේ ඉන්න ආර්ථික විද්‍යාඥයෙක්. එතුමා ඊයේ අයිලන්ඩ් පත්‍රයට ලිපියක් ලියමින් මේ අයවැය හරය දර්ශනාත්මක හරය ඒක පැහැදිලි වෙන එක වගන්ති කීපයක් මට කියවන්න වෙලාවක් නෑ. මේ මුදල් ඇමතුමාගේ කතාවෙන් අරගෙන උපුටා දක්වලා තිබෙනවා. ඒ අනුව ඔහු පෙන්වා තියෙනවා මේ න්‍යායික ප්‍රකාශයේ අර්ථය කුමක්ද. එක පැත්තකින් සුළු නිෂ්පාදකයන් හා පම්කරුවන් හට තිබූ ආරක්ෂාව ඉවත් කිරීමයි. ඒ සියලුම ආරක්ෂක නීති රීති, නියාමන නීති රීති, ජන ජීවිතයේ ආරක්ෂාවට තිබුණු ඒවා ඉවත් කිරීම එක අදහසක්. අනිත් අදහස කොටස් වෙළඳපොළ තවත් ශක්තිමත් කිරීමට මේ අපේ නොකිව්වට අර්ථසාධක අරමුදලට එල්ල කරගෙන තිබෙන ඉවැල්වීමයි. මේ අර්ථසාධක අරමුදලේ මුදල් සම්භාරය අදගැනීමට මේ අයවැයෙන් ඔහු අද සූදානම් කර තියෙන සූත්‍රය සැලසුම් කර තිබෙනවා. මේ වැඩපිළිවෙලේ අවසාන අර්ථය කෙටි වචන තුනකින් කියනවා නම් සුමන සිරිලියනගේ කියන හැටියට ලිබරලයිස්ඩ් ග්ලෝබලයිස්ඩ් අනිත් අතෙන් වෙළඳ වටිනාකමක් නැති සියලු දේ අවසන් විය යුතුයි. එක පැත්තකින් ලිහිල්කරණය දිගටම කරගෙන යා යුතුයි, මේ තියෙන නියාමනයන් ඉවත් කළ යුතුයි. අනිත් අතට ලෝකයේ ක්‍රියාදාමයට අපි මේ රටේ ආර්ථිකය ගැටගැසිය යුතුයි. අනිත් අතට වෙළඳ වටිනාකමක් නැති සියලු දේ අවසන් විය යුතුයි. එතකොට අපේ ඉතාම දුප්පත් ජනතාවගේ ජන ජීවිතයට එල්ල වෙන තර්ජනය කෙබඳු වේද කියලා තමුන්නාසයට පෙනේ. මේක ඇත්තටම මූලධර්මවාදී උග්‍ර ධනපතිවාදී දර්ශනයක්. මේ දර්ශනය තමයි 1977 ඉඳලා ගෙනෑවේ. 77 ඉඳලා චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ ක්‍රියාත්මක කළේ. මේකේ අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? හැරිසන් මන්තුමා කිව්වා එතුමාගේ කතාවේදී, අපට හරි වැඩේනේ උනේ 77 අපි පටන් ගත්තා හොඳ වැඩපිළිවෙලක්. ආවානේ දකුණෙන් කැරැල්ලක්, ආවානේ උතුරෙන් යුද්ධයක්, ඒ නිසා අපට බැරි වුණාය කියලා. නමුත් ඒ කාලය තුළ පුළුවන් වුණා රාජ්‍ය ආයතන 100කට වඩා විකුණන්න. රක්ෂණ සංස්ථාව, එතකොට නැවුතෙල් අංශය අපේ කණිජ තෙල් සංස්ථාවේ, මේවා පිළිබඳව අපි උසාවි ගිහිල්ලා ඒවා බේරගත්තා. මොනවද ඔප්පු වුණේ? ඒ හැම ඒ ගනුදෙනු දෙකම වංචනික ගනුදෙනු දෙකක්. ඒවා සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු වටිනාකමකට දීමට යටින් ඇති කරගත්තු ගනුදෙනුවක් උඩ, යටින් ඇති කරගත්තු ගිවිසුම් උඩ ක්‍රියාත්මක වෙච්ච බව පෙනී ගියා. ඊළඟට මේ ෆිස්කල් කොන්සොලිඩේෂන්, මේ අයවැය කළමනාකරණය ඉතාම යහපත් ලෙස කරගෙන තිබෙනවා. එය රජ ආදායම ඉහළට නංවලා තියෙනවය. මේ අපේ හිගය හොඳ ගානටම පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා කියලා ලොකු සහතිකයක් දීලා තිබුණා. නමුත් ඇත්ත කතාව මොකද්ද? වියදම් කරන්න නියමිතව තිබුණු රුපියල් මිලියන 792ක් වියදම් කළේ නැහැ. ඒ වගේම රුපියල් මිලියන 792ක් වියදම් නොකරපු මුදල් ආදායම් හැටියට පෙන්වලා තිබුණා. මේ වගේ බොරු ඉලක්කම් වලින් මේ අයවැය සම්පූර්ණයෙන්ම පුරවලා තිබුණා. අනික් අතට වියදම් කරන්න ඕන මුදල් මිනි දුන්නෙම නැහැ. අපි දන්නවා මේ අපි ඉන්න රාජ්‍ය ගිණුම් කාරක සභාවේ හැමදාම ඇවිල්ලා හැම ආයතනයක්ම කියන්නේ මොකද්ද? වෙන් කරපු මුදල් ලැබුණේ නැහැ. වෙන් කරපු මුදල් ලැබුණේ නැහැ. එක පැත්තකින් ජනතාවගෙන් බදු ගත්තා, අනිත් පැත්තෙන් ජනතාවට වියදම් කරන්න තිබුණු මුදල් වියදම් කිරීම කපා දැමුවා. මෙන්න මේ තුළ තමයි මේ ෆිස්කල් කොන්සොලිඩේෂන් එක වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ගැන උදං අනන්නේ මේ තියෙන්නේ ජනතාවගේ සාපේට ලක්වීමටයි මේ තත්ත්වය තුළ තිබෙන්නේ. මීළඟට මේ බැඳුම් කරගෙන එක වචනයක් කියනවා. මේ අපේ මූල්‍ය තත්ත්වය පිරිහීමට ලක් වුණා මේ බැඳුම් කර වංචාවත් එක්කලා. ණයබර වැඩිවීමට හේතු වුණා, පොලි රේට්ටු වැඩිවීමට හේතු වුණා. මේ අතර අපේ බැංකුවේ තියෙන මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය කඩා වැටුණා. සිරිවර්ධන කියන මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා කියනවා මේ බැඳුම් කර වංචාව නිසා මේ රටේ මූල්‍ය අර්බුදයක් ඇති වුණයි කියලා. ඒ වගේම මේ අවස්ථාවික අලාභය ගණන් නැතුවම රුපියල් මිලියන 1000ක් තරම් වැඩි වෙනවයි කියලා. දැන් මෙවර අයවැය පියවන්නට ණය ගන්න තියෙන රුපියල් මිලියන 2000යි. දැන් මේ අනුව රුපියල් බිලියන 1000ක් මේ බැඳුම් කර වංචාවත් එක්කලා මේ රටේ අපේ අයිමිවීමක් හැටියට ගණන් බලා තිබෙන බව අපි දැනගත යුතුයි. රනිල් අගමැතිතුමා මේ ගැන වග උත්තර කීමකට බැඳී ඉන්නවා. එතුමා විසින් කරපු ප්‍රකාශය අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මෙහෙ ඇවිල්ලා නම් උඟල් ලොකුවට අර පුද්ගලයන් තුන්දෙනාගේ කමිටුවේ වාර්තාව පෙන්නලා මහා බැංකුව අධිපති නිදොස් කරා. නමුත් එතුමා දැන් කොමිෂමට අවසාන වශයෙන් මේ ගැන කර තියෙන ප්‍රකාශය අපි තවම දන්නේ නැහැ. ජනමාධ්‍යයට දීලත් නැහැ. ඒ නිසා අපි ඉල්ලනවා අගමැතිතුමාගෙන් ඒ ප්‍රකාශය ජනමාධ්‍යයට දෙන්නේ කියලා. අපි ඒ නිසා මේ විදේශකරණය
Honorable Member, please wind up for lunch.
අනුමයි අවසාන වාක්‍ය මේ පුද්ගල රාජ්‍ය හවුල් ව්‍යාපාර. ඒවයින් තමයි මේ රටේ ආර්ථිකය නැගන්න යන්නේ. ඔක්කොම අපේ දේපල, රාජ්‍ය දේපල, ජනතා සන්තක දේපල පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාර බවට පත් කරන්න යනවා. මොකක්ද ඒවායේ ඇත්ත කතාව?
බොහොම සුදේ
118යි ලංකාවට හම්බන්තොට වරායි. 185යි 115යි අපිට 185යි චීන කොම්පැනියට. මෙන්න පුද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරවල සංගතිය. මෙන්න මෙයි ආණ්ඩුවේ දර්ශනය, ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය. මේට විරුද්ධව මේ රටේ ජනතාව නැගී හිටනවා ඇති.
I suspend the house till 1:30 for lunch.